නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් පවතින්නේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ එන ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය අපි කලින් මතක් කරගත්තා වගේ ඉතාම වටිනා සූත්‍රයක්. විශේෂයෙන්ම භාවනානුයෝගී පින්වතුන්ට, භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලාට, ගිහි පැවිදි දෙපක්ෂයටම විශේෂයෙන්ම අතිශය වටිනා සූත්‍රයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ආනාපාන සති සූත්‍රය භාගතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරන අවස්ථාවේදී තමයි දේශනා කරන්නේ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වස්තුම් මාසය එම ස්ථානයේ ගත කරනවා. අපි දන්න අහලා තියෙන ඒ ගෞරවනීය මහරහතන් වහන්සේලා රාශියක් බුදුරජාණන් වහන්සේත් සමග වස්වාසය කරනවා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා තවත් නවක භික්ෂුන් වහන්සේලා ඇතම් කෙනෙක් 19ක්, ඇතම් කෙනෙක් 29ක්, ඇතම් කෙනෙක් 39ක්, ඇතම් කෙනෙක් 49ක් ආදී වශයෙන් අරගෙන උපදෙස් දෙමින් උන්වහන්සේලාටත් ධර්ම මාර්ගය කියලා දෙමින් කටයුතු කරනවා. ඉතින් මේ තත්ත්වය දකින භාගතුන් වහන්සේ තීරණය කරනවා චාරිකාවේ හැසිරෙන්නේ නැතුව, වස්තුම් මාසයෙන් පස්සේ චාරිකාවේ හැසිරෙන්නේ නැතුව තවත් මාසයක් මෙම ස්ථානයේම වාසය කරනවා කියලා තීරණය කරනවා. ඊටත් පස්සේ දැන් තවත් මාසයක් ගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් භික්ෂු සංඝයා කැඳවලා එලි මහණේ උන්වහන්සේලාත් එක්ක වාසය කරනවා. එතනදී භාගතුන් වහන්සේ දකිනවා මේ ස්වාමීන් වහන්සේලා බොහෝම උද්‍යෝගයෙන් බණ භාවනා කටයුතු වල නිරත වෙනවා. ඒ වගේමයි ඒ නවක භික්ෂුන් වහන්සේලා ඒ තමන්ගේ අධිගමයන් සාක්ෂාත් කරගන්න බොහොම මහන්සියලා කැප වෙලා කටයුතු කරනවා. ඒ වගේමයි බොහොම තුෂ්ණිම් බුහතව මේ අවස්ථාවේදීත් තමන්ගේ කමඨහනට යොදපු අවධානයෙන් යුක්තව වාසය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා. මෙතන ඉන්න මේ භික්ෂු පිරිස විශේෂයෙන්ම ආහුණෙයයි, පාහුණෙයයි, දක්ෂිණෙයයි, අංජලි කරණෙයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කරමින් එතන ඉන්නේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ස්තුති කරනවා. මොකද මෙබඳු දහමට නැඹුරු වෙච්ච, මෙබඳු ප්‍රතිපදාවකට යොමු වෙච්ච, ඒ සඳහා වෑයම් කරන භික්ෂු පිරිසක් සිටීමත් වැඩවාසය කිරීමත් ලොකු ආශිර්වාදයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊටත් අමතරව ඒ ස්වාමීන් වහන්සේලා අතර රහතන් වහන්සේලා, ඒ වගේමයි අනාගාමී ආර්යයන් වහන්සේලා, සකදාගාමී ආර්යයන් වහන්සේලා, සෝතාපන්න ආර්යයන් වහන්සේලා වැඩවාසය කරන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි උන්වහන්සේලා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරමින් වැඩවාසය කරද්දි ඇතැම් කෙනෙක් මේ වෙනකොට සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරමින් වාසය කරනවා. ඇතැම් කෙනෙක් සතර සම්‍යක්ප්‍රධානයන් දිනු කරමින් වාසය කරනවා. ඇතැම් කෙනෙක් ඉද්ධිපාද ධර්ම දිනු කරමින් වාසය කරනවා. ඇතැම් කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම දිනු කරමින් වාසය කරනවා. ඇතැම් කෙනෙක් බල ධර්ම දිනු කරමින් වාසය කරනවා. ඇතැම් කෙනෙක් බොජ්ජංග ධර්ම දිනු කරමින් වාසය කරනවා. ඇතැම් කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයේ වඩමින් වාසය කරනවා. ඊටත් අමතරව ඇතැම් ස්වාමීන් වහන්සේලා මේ සතර බ්‍රහ්ම විහාර භාවනා වඩමින් වාසය කරනවා. තවත් භික්ෂුන් වහන්සේ නමක් අසුභ භාවනාව වඩනවා. තවත් භික්ෂුන් වහන්සේ නමක් අනිච්චානුපස්සනාව වඩනවා. තවත් භික්ෂුන් වහන්සේ නමක් ආනාපාන සති භාවනාව වඩනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිස දිහා බලලා ඒ ස්වාමීන් වහන්සේලා වඩන බණ භාවනාදිය සම්බන්ධයෙන්ුත් මේ වගේ හෙළිදරව් කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම ගැළපෙන්න උන්වහන්සේලාගේ ඒ මේ වෙනකොටපත් නොවුණු අධිගමයන් සාක්ෂාත් කරගන්න ආනාපාන සති සූත්‍රය, මෙන්න මේ ආනාපාන සති දේශනාව දේශනා කරනවා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම මතක් කරනවා තමන්ගේ ඉරියව්ව සකස් කරගෙන සුදුසු ස්ථානයකට පැමිණිලා සමබර ඉරියව්වකින් යුක්තව මේ කය ඍජුව තියාගෙන නාසිකාග්‍රය අසල සතිය පවත්වමින් මූලාරම්භයක් මේ ආනාපාන සතියට ගන්න ආකාරය. සෝ සතෝ අස්ස සති, සතෝ පස්ස සති කියලා මූලික සුදුසුකම් ටික මුලින්ම හදා ගන්නවා. ඊට පස්සේ තමයි ඒ සතිය හැදුනට පස්සේ, සතිය හොඳට පවත්වන්න පුළුවන්කමක් ලැබුණට පස්සේ ඊළඟ පියවර වශයෙන් මේ ආශ්වාසයේ ස්වභාවය විමසමින් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හොඳට පරීක්ෂා කරමින් සුපරීක්ෂාකාරී වේදිහා බලමින් තමන් තුළ සම්පජඤ්ඤය දිනු කරගන්න නැත්තම් ප්‍රඥාවේ බීජය රෝපණය කරගන්න උත්සාහවන්ත වෙන ආකාරය මේ කායානුපස්සනා කොටසදී අපිට දැක ගන්න ලැබෙනවා. ඒතර මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මහම සුවිශේෂී අන්දමක ප්‍රතිපදාවක් නැත්තම් ක්‍රමවේදයක් කියලා කියන්න පුළුවන්. මොකද එතන ක්‍රමානුකූල පෙළගැස්මක් තියෙනවා. ඒ කායානුපස්සනාව පියවර 4කිනුත්, වේදනානුපස්සනාව පියවර 4කිනුත්, චිත්තානුපස්සනාව පියවර 4කිනුත්, ධම්මානුපස්සනාව පියවර 4කිනුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ පියවර අන්දමින් ඒවට අනුකූලව ඒ ඊට සරිලන අන්දමකින් භාවනා කටයුතු වල නිරත වෙනවා නම්, ඒ කියන්නේ ආනාපාන සතිය තුළින්ම සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගන්න පුළුවන් කියන ඒ අවබෝධය තමයි බුදුරජාන් වහන්සේ මෙතෙන්දී අපිට කියලා දෙන්නේ. යම්කිසි කෙනෙකුට මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගන්න පුළුවන් වුණොත්, ඒ තුළින් සප්තබොධ්‍යංග ධර්මයන් දියුණු කරගන්න පුළුවන් බවත් දේශනා කරනවා. ඊට පස්සේ සප්තබොධ්‍යංග ධර්මයන් දියුණු කර ගැනීම තුළින් මාර්ගඵල ප්‍රතිවේද කරගන්න. එහෙමත් නැත්නම් විඥා විමුක්ති කියන ඒ අවබෝධයත් විමුක්තියත් සාක්ෂාත් කරගන්න අවස්ථාව සැලසෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බැලුවාම සම්පූර්ණ ප්‍රතිපදාවක් භාවනා මාර්ගයක් ප්‍රතිපatti මාර්ගයක් තමයි මේ තුළ හෙළිදරව් කරලා තියෙන්නේ. ඒ වගේමයි වෙන වෙන කර්මස්ථාන වලට මාරු නොවි මේ ආනාපාන සතිය තුළින්ම සියල්ල මස්තක ප්‍රාප්ත කරගැනීමේ ක්‍රමයක් තමයි මේ බුදුරජාන් වහන්සේ හෙළිදරව් කරන්නේ. ඒ නිසා සුවිශේෂී බවක් තියෙනවා මෙම සූත්‍රයේ. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ සතිය තහවුරු කරගත්තට පස්සේ කායනුපස්සනා කොටසදී අර ආශ්වාසය හොඳට විමසමින් ප්‍රශ්වාසය හොඳට විමසමින් ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් ගති ලක්ෂණ විමසා බැලීම තුළින් ඒ මතුවෙන කාරණා හතරක් නැත්නම් අවස්ථා හතරක් පෙන්නුම් කරනවා. පළවෙනි අවස්ථාවේදී ඇතැම් විට මේක දීර්ඝ වශයෙන් දරනවා, ඊළඟට සමහරවිට කෙටි වශයෙන් දරනවා. ඊට පස්සේ මේක මුළු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම නැත්නම් චක්‍රේම දකිමින් මුල මැද අග ආශ්වාසය දකිනවා, ඊළඟට පුංචි හිඩසක් සමහරවිට හම්බ වෙන්න පුළුවන්, ඊළඟට ප්‍රශ්වාසයේ මුල මැද අග දකිනවා, නැවතත් පුංචි හිඩසක් හම්බ වෙන්න පුළුවන්, ඊට පස්සේ ඊළඟ ආශ්වාසය මුල මැද අග වශයෙන් දකිනවා. මේ විදිහට චක්‍රයක් වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දකිමින් සබ්බකාය පටිසංවේදී අස්සසී සාමිති සික්කති කියන ආකාරයට කෙනෙක් භාවනාව දියුණු කරනවා. ඉතින් මෙහෙම කරගෙන යද්දී එක්තරා සංදිස්ථානයකදී මේ තොරතුරු ක්‍රමානුකූලව වැඩි වෙමින් වඩ වඩා විෂදව දැනගනිමින් ගිහිල්ලා එක්තරා සංදිස්ථානයකදී මේ දේවල් බොඳ වෙලා යන්න, එහෙම නැත්නම් ඒකේ රස මැකිලා යන්න, ඒකේ තිබිච්ච රේඛා මැකිලා යන්න, ඒවැ තිබිච්ච ගති ලක්ෂණ මැකිලා යන්න පටන් ගන්නවා. මේක එකාතකින් අපි අර කල්පනා කරපු හිතාගෙන හිටපු ඒ සාමාන්‍ය තර්කානුකූල බුද්ධියට පටහැනි බවක් තියෙනවා. මෙතන මේ ආනාපාන සතිය වැඩෙන්නේ එක්තරා අමුතුම ක්‍රමයකට කියලා කියන්න පුළුවන්. මුලදී අර වගේ හොඳට තව තොරතුරු දැනගනිමින් විෂදව දැනගනිමින් යන රටාවක් තියෙනවා, ප්‍රකට කරගනිමින් යන රටාවක් තියෙනවා. ඒකේ යම්කිසි අවධියකට පැමිණියට පස්සේ ඒ අරමුණේ විස්තර පේනවා වෙනුවට අරමුණේ විස්තර නොපෙනී යන ගතියක්, විස්තර මැකිලා යන ගතියක්, අරමුණ ගෙවිලා යන ගතියක් මතුවෙනවා. හතරවැනි පියවර වශයෙන් පස්සම් භයං කාය සංඛාරං අස්සසී සාමිති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ හතරවැනි පියවරේදී ඒ තොරතුරු මැකිලා ගියාත් එක්කම මේ හුස්ම රැල්ලේ සිදුවෙන සංසිඳීම, ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරගන්න බැරි තරම් සියුම් වීම, දැන් සිද්ධ වෙන ආශ්වාසයද දැන් සිද්ධ වෙන්නේ ප්‍රශ්වාසයද කියලාවත් තේරුම් ගන්න බැරි තරම් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සමනයටපත් වීම ගැන දේශනා කරනවා. ඉතින් එතෙන්දී කෙනෙක් බොහෝම සැලකිල්ලෙන් ඒ වගේම හික්මීමකින් යුක්තව කටයුතු කරන්න අවශ්‍යයි. මොකද අරමුණ බොහොම සූක්ෂමයි, නොපෙනෙන තරම් නොදැනෙන තරම්, ඒත් හිත නින්දට වට ගන්න නැතිව වෙන තැන්වලට අරමුණක් හිත තමන්ගේ අවධානය මාරු කරන්නෙත් නැතිව ඒ සංසිඳෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අනුග්‍රහ දක්වමින් වාසය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා බොහොම ප්‍රායෝගික ගමනක් මෙතන තියෙනවා. කරුණු කාරණා අපිට කියන්න පුළුවන්. නමුත් මේ දේවල් අපි අත්දකින්දි තමයි මේකේ තියෙන ගැඹුර, එහෙම නැත්නම් මේකේ තියෙන ප්‍රායෝගික වටිනාකම අපිට තේරෙන්නේ. එහෙම නැතුව මේ කොටස් හතර කටපාඩම් කරගත්තා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ කොටස තම තමා වශයෙන් භාවනාමය නුවණක් වශයෙන් තමා තුළම දියුණු කර ගැනීම තමයි ඉතාම වටිනේ. ඉතින් මේ යුගය පහු කරා නම් ඊට පස්සේ ඔන්න කෙනෙක් පිවිසෙනවා වේදනානුපස්සනා කොටසට. එතනදී පීතිපටි සංවේදී අස්සසි සාමිත සික්ඛති, සුඛපටි සංවේදී අස්සසි සාමිත සික්ඛති කියලා අර තමන් අත්දකපු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳුණාට පස්සේ මේ කායික වශයෙන් සුවයක්, මානසික වශයෙන් සුවයක්, කය පිනා යන ගතියක්, හිත පිනා යන ගතියක් මතුවෙන්න පුළුවන්. දැන් මේ වෙනකොට යෝගාවචරයේ ඉගෙන ගන්නවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා හරියට නිකන් පිට මිනිස්සෙක් දිහා බලනවා වගේ බලන්න. නැත්තම් වෙනත් කෙනෙකුගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලනවා වගේ බලන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා. ඒතර මෙන්න මේ පරතෝ බැල්ම මුළු ආනාපාන සතියේට මුළු සතර සතිපට්ඨාණයටම පොදුයි කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පරතෝ බැල්ම තමයි කෙනෙක් ටික ටික බහුලීකృత කරන්නේ. ඒක තමයි එයා ඉගෙන ගන්න, අභ්‍යාස කරන්නේ. මුලදී ඒ තරම් නොතේරුණාට පස්සේ එයාට තේරෙනවා මේ වැඩේට වෙන්න දීලා මම පැත්තකට වෙලා බලා ඉන්න ගතියක්. තමන් නිකන් බාහිරින් බලන ගතියක්. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන ගතියක් කෙනෙක් ටික ටික ඉගෙන ගන්නවා. තොර මෙන්න මේ දෘෂ්ටි කෝණය තමයි අපිට යොදන්න තියෙන්නේ වේදනානුපස්සනා කොටසෙදිත්. මොකද අපේ කයට හිතට යම්කිසි සැපයක්, සුවයක්, ප්‍රීතියක් දැනෙනකොට ඒක ඉක්මනටම ග්‍රහණය කරන ගතියක්, ඒක තුල ලොල් වෙන ගතියක්, ඒක අභිනන්දනය කරන ගතියක්, ඒ තුලින් මහා උජාරුවට සතුට වෙන ගතියක් තමයි සාමාන්‍යයෙන් අපි තුල තියෙන්නේ. නමුත් අපි අර කලින් අභ්‍යාසය හොඳට කරලා නම් මෙතෙන්ට පැමිණියේ අරමුණක් දිහා බාහිරින් ඉඳන් බලන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා නම්, අත්දැකීමක් දිහා බාහිරින් බලන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා නම්, අන්නේ කුසලතාවය තමයි මෙතෙන්දිත් පාවිච්චි කරන්න තියෙන්නේ. කය පිනා යනවා, හිත පිනා යනවා. හැබැයි ඒක අල්ලගන්න යන්නේ නැතිව, ඒක මගේ කියන්න යන්නේ නැතිව, ඒක ග්‍රහණය කරන්න යන්නේ නැතිව, ඒක ඉල්ලන්න යන්නේ නැතිව, ඒක ප්‍රාර්ථනා කරන්න යන්නේ නැතිව, ඒක දිහා පැත්තකින් ඉඳන් බලනවා. ඒ වගේමයි කය සමහරලාට බොහෝම සුවදායි තත්ත්වයක් පෙන්වුම් කරනවා. කයේ කලින් තිබිච්ච රිදුම් කැක්කුම් ඔක්කොම දැන් පහව ගිහිල්ලා තියෙනවා. ඒ මානසික වශයෙන්ුත් බොහෝම සුවයක්, සතුටක්, සොම්නසක්, සැහැල්ලුවක් අත්දකිනවා. හැබැයි ඒ එකක්වත් අල්ලගන්න යන්නේ නැතුව, එකක්වත් උපාදාන කරන්න නැතුව, ග්‍රහණය කරන්න නැතුව, ඒ වගේම මගේ කියාගන්න යන්නේ නැතුව, ඒ ස්වභාවය වේදනාවේ ස්වභාවයක්. මේ සැප වේදනාවක් මේ තමන් හරහා යන්නේ කියලා ඒ සැප වේදනාව දිහා පැත්තකින් ඉඳන් බලන්න පුළුවන් ගතියක්, අනුන්ගේ වේදනාවක් දිහා බලනවා වගේ බලන ගතියක් තමයි මෙතෙන්දී අපි යොදා ගන්න තියෙන්නේ. ඉතින් එතකොට කෙනෙක් මෙන්න මේ වේදනානුපස්සනා කොටසෙදිත් ඒ වේදනාවන් වශයෙන්ම දකිමින් ඒ වේදනානුපස්සනාවක් වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙහෙම ගිහිල්ලා ඊටත් පස්සේ දැන් මේ වේදනාවන් දැන් ටික ටික සමනය වෙන්න ඉඩ තියෙනවා. මොකද තමන් ඒවට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ, ඒවා එක්ක පැටලෙන්න යන්නේ නැහැ, ඒවා මගේ කියා ගන්න යන්නේ නැහැ, ඒවා ඉල්ලන්න යන්නේ නැහැ. ඒ නිසා ඒ පැමිණෙන වේදනාවන් නැති වෙලා යනවා. ඒක තමයි ඒකේ යථා ස්වභාවය. යෝගාවචරයේ තුල සමහර විට ඒ අවබෝධයත් පොඩ පොඩ දැන් වැඩෙනවා. ඒක කුළු ගන්නලා තියෙන ඇත්තටම ධම්මානුපස්සනා කොටසේදී. කෙසේ නමුත් ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය දකිනකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් ඒ වෙනස් වෙන ආකාරය දකිනකොට කෙනෙකු තුළ ඒ ටික ටික විපස්සනා නුවණක් අවදි වෙන එකත් සිද්ධ වෙනවා. කෙසේ නමුත් දැන් මේ වේදනානුපස්සනා කොටසෙදී වේදනාවන් ක්‍රමානුකූලව සමණයටපත් වෙලා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් සමණයටපත් වෙලා ඉන්න මට්ටමේදී සමහර විට ඇතම් සංඥාවන් මතුවෙන්න පුළුවන්. අපි කලින් දැකලා තියෙන රූප සංඥාවන්, නැත්නම් අපි ප්‍රාර්ථනා කරපු දේවල්, අහලා තියෙන දේවල්, ඇහිලා තියෙන දේවල්, හිතාගෙන හිටිය දේවල්, මේ වගේ නාන ප්‍රකාර දේවල් පේන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතන තියෙන සංඥා දැන් චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමීති සික්ඛති කියන ඒ තුන්වෙනි මට්ටමේදී බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඔය දැන් හිතේ මතුවෙන ඒ විවිධ සංඥාවනුත් මගේ කියා ගන්න යන්නේ නැතුව, ග්‍රහණය කරන්න යන්නේ නැතුව, උපාදාන කරන්න යන්නේ නැතුව, ඒවට අනවශ්‍ය වටිනාකමක් දෙන්න යන්නේ නැතුව මේ වෙවිලා හුදෙක් සංඥාවන් පමණයි කියන තැන ඉඳලා අපි බලන්න උත්සාහන්ත විය යුතුයි. ඒ සඳහා අපිට නුවණක් තිබිය යුතුයි. අනේ එහෙමනම් මේ පහළ වෙච්ච විවිධ අන්දමේ සංඥාවන් ටික ටික දුර වෙලා යන්න පටන් ගන්නවා. මෙතෙන්දි කතා කරන සංඥාවන් අපි සාමාන්‍යයෙන් පරිහරණය කරන ඒ සාමාන්‍ය සංඥා ස්වභාවය. ඒ කියන්නේ අපි හිතමු අමුදරුවන් මතක් වෙන්න පුළුවන්, යාන වාහන මතක් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් මතක් වෙන්න පුළුවන්, සමහරට බුද්ධ රූපයක් පේන්න පුළුවන්, නැත්නම් රුවන් ලිසෑය පේන්න පුළුවන්, සමහරට යක්ෂ රූපයක් පේන්න පුළුවන්, ඇටකටු ගොඩක් පේන්න පුළුවන්. මේ වගේ නාන ප්‍රකාරයේ සාමාන්‍ය සම්මුති සංඥා තමයි මේ කතා කරන්නේ. ඒ බඳු සම්මුති සංඥා පැමිණියොත් මේ වෙවිලා හුදෙක් මිරිඟුවක් බව තේරුම් අරගෙන, මේක ඇවිල්ලා හිතින් හදාගත්ත දෙයක් බව තේරුම් අරගෙන ඒවට යන්න ඉඩහැරීම තමයි වැදගත් වෙන්නේ. ඒවට අපි වටනකම් දෙන්න ගියොත්, ඒවට පුජ්‍යලත්වයක් ආරෝපණය කරන්න පටන් ගත්තොත්, මේක අහවලයි කියලා අපි කියන්න ගත්තොත්, ඔන්න ඉතින් අපි නොමග යනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ මරීචි කූපමා සංඥා. මහණෙනි, මේ සංඥාවන් කියන ඒවා හරියට නිකන් මිරිඟුවක් වගේ. අපිට පේන්නේ වතුර තියෙනවා වගේ, නමුත් එතන වතුර නැහැ, ඇත්ත වශයෙන් තියෙන්නේ මිරිඟුවක්. ඉතින් මෙන්න මේ බුද්ධ අවවාදය මෙතෙන්දී අතිශය වැදගත් වෙනවා. මොකද මේ පේන දේවල් බොහොම සජීවීව වගේ තමයි පේන්නේ. ඇස් දෙක පියාගෙන ඉන්නේ, හිතින් හදලයි මේවා දෙන්නේ. හැබැයි බොහොම සජීවීව මේවා පේනවා. ඉතින් එතකොට කෙනෙක් මුලා වෙන්න තියෙන හැකියාව බොහොම වැඩි. නමුත් මේ බුද්ධ අවවාදය හොඳින් තේරුම් අරගෙන නුවණ කල්පනා කළා, නුවණ පාවිච්චි කළා, කෙනෙකුට පුළුවන් මේ කඩේමත් තරණය කරගන්න. ඉතින් මේ විදිහට දැන් වේදනා සංඥාවලට අපි නිවරදිව හැසිරුණා නම් ඊට පස්සේ අපි එනවා වේදනානුපස්සනාවේ හතරවෙනි කොටසට. පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති කියන කොටසට. අර වේදනාවන් සමනය වෙන්න පටන් ගන්නවා. සංඥාවන් සමනය වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට කයත් හොඳට සංසිඳිලා, ආනාපානයත් හොඳට සංසිඳිලා, පැමිණි වේදනාවනුත් සෑහෙන දුරට සංසිඳිලා, පැමිණි සංඥාවලත් අපි පැටලෙන්නේ නැතිව ඒවට යන්න ඉඩ හැරීම තුලින් ඒවත් අපිව අතහැරලා ගිහිල්ලා. දැන් අපි පිවිසෙනවා චිත්තානුපස්සනා කොටසට. දැන් චිත්තානුපස්සනා කොටසට එද්දී බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා චිත්තානුපස්සනා කොටස සම්බන්ධයෙන්. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා මෙන්න මේ ප්‍රකාශය, නැත්තම් මෙන්න මේ අවවාදය බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනා කොටස සම්බන්ධයෙන් දේශනා කරලා තියෙනවා. එතනින් කියවෙන්නේ, මහණෙනි, මම දුර්වල සතිමත් බවක් තියෙන කෙනෙකුට, ඒ වගේමයි නොවැඩුණු සම්පජඤ්ඤයක් තියෙන කෙනෙකුට මෙන්න මේ ආනාපාන සති කොටස මම අනුදැන වදාරන්නේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ වෙනත් වචන වලින් කියනවා නම් චිත්තානුපස්සනාවට එන්න කලින් අපි තුල හොඳට තහවුරු වෙච්ච සතිමත් බවක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේමයි හොඳට දේවල් දැනගන්න පුළුවන්, දැකගන්න පුළුවන්, විවිධ දෘෂ්ටි කෝණ වලින් සූක්ෂමව දැකගන්න පුළුවන්, අන්න ඒ ප්‍රඥාව සම්පජඤ්ඤය දිනුලා තේන්නත් අවශ්‍යයි. ඒ බඳු කුසලතාවයක් තියෙනවා නම් අන්න ඒ බඳු යෝගාවචරයෙකුට මේ ආනාපාන සති චිත්තානුපස්සනා කොටස ඉෂ්ට කරගන්න පුළුවන්, බහුලීකృత කරන්න පුළුවන්. දැන් අපිට තේරෙනවා මෙතන තියෙන එක්තරා අන්දමක ක්‍රමානුකූලත්වයක්. අපි එකපාරටම චිත්තානුපස්සනාවට ගියා කියලා ලොකුවට සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි ගාව තියෙන්නේ දුර්වල සතියක් නම්, අපි ගාව තියෙන්නේ දුර්වල සම්පජඤ්ඤයක් නම්, ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ මේ දුර්වල සතියකින් සම්පජඤ්ඤයකින් අපි මේ වැඩේ පටන් ගත්තාම දන්නේම නැතුව අපි ඒ හිතේ යන নানা ප්‍රකාර මෝහනීය සිතුවිලි වලට අපි පැටලෙනවා. අපි ඒවට රැවටෙනවා. අන්තිමට අපි ඒවයේ ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය தත්ත්වය වළක්ව ගන්න තමයි මේ චිත්තානුපස්සනාවට පිවිසෙනකොට යම් යෝගාවචරය තුළ හොඳට තහවුරු වෙච්ච සතියක් අවශ්‍ය වෙන්නේ. හොඳට තහවුරු වෙච්ච සම්පජඤ්ඤයක් අවශ්‍ය වෙන්නේ. දැන් මෙහෙම හදාගත්ත, දියුණු කරගත්ත, වඩාගත්ත සතියක් සම්පජඤ්ඤයක් තියෙනවා නම් දැන් එතකොට යෝගාවචරයට තවත් පැත්තකින් හිත බරපතල සමාධියක හිර කරගෙන ඉන්නවා වෙනුවට හිත ටිකක් ලිහිල් කරන්නත් අවශ්‍ය වෙනවා. මොකද දැන් හිත ටිකක් කීකරුයි, ඒ පැමිණිච්ච වේදනාවන් සංඥාවන් සමනය වෙන මට්ටමක් තමන් තේරුම් අරන් තියෙනවා. ඒවට රැවටෙන්නෙත් නැහැ, මම මගේ කියාගන්නෙත් නැහැ. එහෙමනම් දැන් ඊළඟ චිත්තානුපස්සනා කොටසට යන්න නම් හිත හිර කරගෙන බරපතල අන්දමින් නිකන් දණු කඳේ ගැහුවා වගේ තියාගෙන ඉන්නේ නැතිව හිතට පොඩ්ඩක් නිදහසේ හැසිරෙන්න අවකාශය සලස්වලා දිය යුතුයි. එහෙමනම් තමයි අපිට හිතේ තියෙන තව තව කෙලෙස් ස්වභාවයන්, හිතේ පැන නගින විවිධාකාර සිතිවිලි ස්වභාවයන් හඳුන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැතුව අපි කිටි කිටිය තද කරගෙන වගේ මේ හිත තියාගෙන ඉන්න ගියොත්, හිත හිර කරගෙන ඉන්න ගියොත් මේ චිත්තානුපස්සනාවට උමනා කරන අමුද්‍රව්‍ය ටික හම්බ වෙන්නේ නැහැ. ඒ නිසායි අර සතිමත් බවක් සම්පජඤ්ඤයක් හදාගත්ත යෝගාවචරයත් තුළ එක්තරා අන්දමක ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. මට දැන් මේක කරගන්න පුළුවන්. මාගාව දියුණු වෙච්ච සතියක් තියෙනවා. දැන් දෙයක් දිහා සූක්ෂමව බලන්න පුළුවන් කුසලතාවයක් වැඩිලා තියෙනවා කියලා ඒ ආත්ම විශ්වාසයක් මේ තමාගේ භවනාව තුළින්ම තමා තුළ ගොඩනගෙනවා. මොකද ඒක මේ අහලාගත් එකක්, කොපි කරගත් එකක් නෙමෙයි, තමන්ම මහන්සිලා වඩාගත් සතිමත් බවක්. තමන්ම අභ්‍යාසවල යෙදිලා දියුණු කරගත් සම්පජඤ්ඤයක්. ඒ නිසා තමයි යා බය නැතුව දැන් පොඩ්ඩක් හිතට නිදහසක් දෙන්නේ. ඉතින් මෙතන මේ කරන කාර්ය සම්බන්ධයෙන් ජර්මන් ජාතික අනාලය සාමෙන් නැහසේ හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් අපි දන්නවා සමහර ලාවට නිවාඩුවක් හම්බුනහම දෙමව්පියෝ තමන්ගේ දරුවනුත් අරගෙන පිට්ටනියකට එහෙම යනවා. මේ සාමාන්‍ය පාක් එකකට පිට්ටනියකට යනවා. මොකද අපි හිතමු ගෙදර ඒ තරම් දරුවන්ට සෙල්ලම් කරන්න දුවපණ දෙන්න ඉඩක් නැත්තම්. ඉතින් අම්මයි තාත්තයි මේ දරුවන්ව අරගෙන ටිකක් ක්‍රීඩා පිට්ටනියක් අසලට යනවා. ඊට පස්සේ දරුවන්ට ඉඩ දෙනවා මේ ක්‍රීඩා පිට්ටනියට ගිහිල්ලා ඇතිතා කැමැතිතා සෙල්ලම් කරා. ඉතින් අම්මයි තාත්තයි සෙල්ලම් කරන්නේ නැහැ. අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා. හැබැයි දරුවෝ සෙල්ලම් කරනවා. දරුවන්ට සෙල්ලම් කරන්න නිදහස දීලා තියෙනවා. ඒ නිදහස දීලා අම්මයි තාත්තයි දරුවෝ දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි අපිත් දැන් මේ වඩාගත් සතියකින් සම්පජඤ්ඤයකින් යුක්තව හිතට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා, හිතට පොඩ්ඩක් දුවපැන ඇවිදින්න දීලා හිත දිහා බලාගෙන ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චිත්තානුපස්සනා කොටසේදී චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්තපටි සංවේදී පස්ස සිස්සාමිති සික්කති. දැන් ඔන්න හිත සමහර වෙලාවට නැවතත් අතීත අරමුණක් ගන්න ඉඩ තියෙනවා, අනාගත අරමුණක් ගන්න ඉඩ තියෙනවා. ඒ තුලින් සමහර වෙලාවට හිතේ සරාගී සිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට යම් අන්දමක ද්වේෂ සහගත හිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊර්ෂ්‍යා සහගත හිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මෛත්‍රී සහගත හිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව මුල් කරගත්ත හිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ අන්දමින් මේ සාමාන්‍යයෙන් ඇතිවෙන විවිධ අන්දමේ සිතුවිලි මේ හිතේ දැන් පැන නගින්න පටන් ගන්නවා. එහෙම ඉඩක් තියෙනවා. හැබැයි යෝගාවචරය ඒ සියල්ල දිහා බොහෝම මැදහත්ව, ඒවට අහු වෙන්නේ නැතිව, ඒවට උල්පන්දම් දෙන්නේ නැතිව අනුන්ගේ හිතක් දිහා බලන් ඉන්නවා වගේ මෙතනදිත් බලාගෙන ඉන්නවා. දැන් අපිට මතක් වෙනවා කාය අනුපස්සනාව කරද්දිත් අනුන්ගේ කය දිහා බලාගෙන ඉන්න වගේ තමයි අපි බලාගෙන හිටියේ. ඒක තමයි ටික ටික දියුණු වුනේ. වේදනානුපස්සනාව කරද්දිත් අනුන්ගේ වේදනාව දිහා බලාගෙන ඉන්න වගේ තමයි අපි ඒකත් කටයුත්තත් කළේ. හිතේ සංඥාවන් පහළ වෙනකොටත් ඒක මගේ කියන්න යන්නේ නැතුව, ඒකට ආවඩන්න යන්නේ නැතුව මේක නිකන් අනුන්ගේ සංඥාවන් දිහා බලනවා වගේ තමයි බැලුවේ. පරතෝ බැල්මකින් තමයි බැලුවේ. දැන් චිත්තානුපස්සනාවට එනකොටත් මේ හිතේ දවන විවිධාකාර සිතුවිලි දිහත්, චිත්ත ස්වභාවයන් දිහත් දැන් යෝගාවචරය බලන්නේ අනුන්ගේ දෙයක් දිහා බලන ආකාරයෙන්මයි. බොහොම මධ්‍යස්තව. ඒතොර දැන් මේකේ කුසල් සිතක් ආවා කියලා ඒකට ආවඩන ගතියක්, ඒක වඩා වර්ධනය කළ යුතුයි කියලා හිතන ගතියක් ඇත්තෙත් නැහැ. අකුසල් හිතක් ආවයි කියලා තමන්ව හෙලා දකින ගතියක්, තමන්ව විවේචනය කරන ගතියක්, ඒකට බය වෙන ගතියක් ඇත්තෙත් නැහැ. අකුසල් හිතක් කියන්නේ අකුසල් සිතක් පමණයි. කුසල් සිතක් කියන්නේ කුසල් සිතක් පමණයි. අකුසල් සිතක් කියන්නේ ඇතිලා නැතිලා යන ස්වභාවයක්. කුසල් සිතක් කියන්නේ ඇතිලා නැතිලා යන ස්වභාවයක්. ඒතර මෙන්න මේ ටිකක් ගැඹුරු දෘෂ්ටිකෝණයකින් බොහොම මධ්‍යස්තව මේ දේවල් වලට හිතේ පැන නගින්න ඉඩ දීලා තමන් ඒ බලන බැල්ම තමයි මෙතෙන්දී ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් මේ ටික සිද්ධ වෙන්නේ අපි මේ හිත හිර කරගෙන හිටියොත්. අපි ගැඹුරු සමාධිවල හිර වෙලා හිටියොත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් හිත ලිහිල් කළා ඒ හදාගත්ත සතිය සම්පජඤ්ඤය විශ්වාසයට තියාගෙන තමයි මේ හිත දිහා බලන්න පටන් ගන්න. එතකොට තමයි ඔන්න හිතේ নানা ප්‍රකාර දේවල් පහළ වෙන්නේ. හැබැයි වෙනස තියෙන්නේ අපි වෙනදා වගේ ඒවැ පැටලෙන්නේ නැහැ. ඒවට අපි ආවඩන්න යන්නේ නැහැ. ඒවායේ ගොදුරක් බවට වහලෙක් බවට පත් වෙන්නේ නැහැ. අපි ඒවා දිහා බොහොම මධ්‍යස්තව බලනවා. මේවා කොහොමද පැන නගින්නේ? කොහොමද මේවා අපිව පොළඹවන්න හදන්නේ? කොහොමද අපි ඒවට අහු නොවීම නිසාම ඒවා අපේ හිත අතහැරලා යන්නේ? ඒතර මෙන්න මේක තමයි යෝගාවචරය ටික ටික තේරුම් ගන්න. ඉතින් එතකොට මේ හරියට එනකොට යෝගාවචරයට ටික ටික අවබෝධ වෙනවා මේ සිතුවිලි කියන ඒවා මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේ සිතුවිලි කියන ඒවා මම නෙමෙයි. මේවා මට අයිති දේවල් නෙමෙයි. හරියට නිකන් පාර යන මිනිස්සු අපේ ගේ දිහා බලනවා වගේ තමයි මේ සිතුවිලිත් ඉඳලා හිටලා අපේ මන් දිහා බලනවා. ඉතින් මට අවශ්‍ය නැහැ මේ ගේට්ටු ඇරලා දීලා ඒගොල්ලන්ට අඬ ගහලා කන්න බොන්න දීලා භෝජන සංග්‍රහ පවත්වන්න තේපැන් සංග්‍රහ පවත්වන්න උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට යන්න ඉඩ හරින්නයි තියෙන්නේ. ඔන්න ඔය දෘෂ්ටි කෝණය, ඔන්න ඔය අවබෝධය යෝගාවචරයක් තුල ටික ටික දියුණු වෙනවා. දැන් ඉස්සර නම් හිතන් හිටියේ මේ හිතේ ඇති වෙන තාක් සිතුවිලි මටයි ති මේ ඇති වෙන තාක් සිතුවිල්ලට මං වග කියන්න ඕනේ. ඒ ඇති වෙන තාක් සිතුවිල්ලට අනුව මම ක්‍රියා කරන්න ඕනේ. ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි අපි ගාව තිබුණේ. නමුත් ඒ తত্ত্বය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ විවිධ හේතු නිසා සිතුවිලි හට ගන්නවා. ඒවා ඇවිල්ලා මටයි ති දේවල් නෙමෙයි. ඒවා එන්නේ යන්නයි මං ඒගොල්ලන්ව නවත්ත ගන්න උවමනාවක් නැහැ. මං ඒගොල්ලන්ව වැළඳ ගන්න උවමනාවක් නැහැ. ඒවා මගේ කරගන්න උවමනාවක් නැහැ කියලා අන්න වෙනත් දෘෂ්ටි කෝණයක් ගැඹුරු අවබෝධයක් තමයි යෝගාවචරයේ ලබන්නේ. දැන් මෙහෙම වෙන්න වෙන්න මේ අවබෝධය තුලින්ම දැන් ඔන්න සිතුවිලි අතහැරෙනවා. නිකන් බලෙන් තල්ලු කිරීමක්, බලෙන් මැඩ පැවැත්වීමක්, ඔබා තැබීමක් නෙමෙයි. මෙතෙන්දී දැන් සිද්ධ වෙන්නේ ඒ ප්‍රඥාව මූලික කරගෙන මේ සිතුවිලි වල යථා ස්වභාවය තේරුම් ගැනීම නිසා යෝගාවචරයේ අත්දකින්න තත්ත්වය. මොකද කලින්නම් මේවා යන්නේ නැති වුනහම හිතේ සමහරාලාවට අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා. බලෙන් තල්ලු කරන්න හදනවා, එළියට ඇදලා දාන්න හදනවා. ඉතින් ලොකු අරගලයක් තමයි ක්‍රියාත්මක වුනේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් මේවා එනවා, තමන් බොහොම උපේක්ෂා සහගතව ඒ පැමිණෙන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. ඒවා ඉබේම යනවා. ඒ එන යන ස්වභාවය, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය සිතුවිලි වලටත් උරුමයි. එහෙමනම් මෙන්න මේ යථා ස්වභාවය තමයි තමන් තේරුම් ගන්න. අපි කය දිහා බලලත් යම් දුරකට යථා ස්වභාවයක් තේරුම් ගත්තා. වේදනාවන් දිහා බලලත් යම් දුරකට යථා ස්වභාවයක් තේරුම් ගත්තා. සංඥාවන් දිහාත් බලලා යම් දුරකට යථා ස්වභාවයක් තේරුම් ගත්තා. දැන් මේ හිතේ හටගන්න විවිධාකාර කුසල් අකුසල් සංස්කාරයන් දිහා බලලත් ඒවා යථා ස්වභාවයක් මන් යම් තාක් දුරකට තේරුම් ගන්නවා. දැන් ඔහොම යනකොට දැන් මේවා මේ මට අයිති දේවල් නෙමෙයි, මේවා ඇවිල්ලා නිකන් හුදෙක් සිතුවිලි මාත්‍රයන් පමණයි කියලා තේරෙන්න යෝගාවචනයාගේ හිතේ එක්තරා අන්දමක සංසිඳීමක්, සාමකාමී ගතියක්, ප්‍රමෝදයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දෙවනි කොටස වශයෙන් අභිප්‍රමෝදයන් චිත්තං අස්සසීසාමිති සික්ඛති කියන කාරණේ මතක් කරලා තියෙනවා. හිත ප්‍රමෝදයකටපත් වෙනවා. මොකද දැන් ඒ තරම් දඟලන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා තරම් සටන් කරන්න දෙයක් නැහැ. මොකද තමන්ට දැන් සෑහෙන අවබෝධයක් තියෙනවා. හිත දිහා දැන් බලනවා, හිතේ ස්වභාවය ගැනත් යම් අත්දැකීමක් ලබනවා. එක අතකින් දැන් භාවනාවේ සෑහෙන දුරකට මේ සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. හිත දමණය කරගත් ගතියක්, කීකරු වෙච්ච ගතියක් යෝගාවචරයේ අත්දකින්න. දැන් මෙහෙම යන්න යන්න මේ தත්ත්වය දියුණු වෙන්න හිත තව තව සංසිඳෙනවා. හිත තව තව පැහැදිලි වෙනවා. හිත තව තව ඒකාග්‍ර වෙනවා, සමාධිමත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සමාදාහං චිත්තං අස්සසිසාමිති සික්කති කියන ඒ තුන්වෙනි පියවර දේශනා කරලා තියෙනවා. දැන් එතකොට යෝගාවචරයා මේ පැමිණෙන දේවල් වලට රැවටෙන්නේ නැතිව, ඒවා ඔස්සේ යන්නේ නැතිව, දුවන්නේ නැතිව හිතට තැම්පත් වෙන්න, සමාධිමත් වෙන්න, තව තව සාමකාමී වෙන්න ඉඩ දෙනවා. දැන් මෙතනට පැමිණෙනකොට කයත් සෑහෙන දුරට සංසිඳිලා, ඒ වගේමයි වේදනාවනුත් දැන් සංසිඳිලා, හිතට පැමිණිච්ච සංඥාවනුත් ඒවට අහු නොවීම නිසා, පැටලෙන්නේ නැතුව සිටීම නිසා, නුවණ පාවිච්චි කිරීම නිසා හිත අතහැරලා ගිහිල්ලා හිතේ තියෙන්නේ පැහැදිලි බවක්. ඊට පස්සේ හිතට පැන නැගුණා නම් යම්කිසි කුසල විතර්කයක්, අකුසල විතර්කයක්, ඒවත් දැන් ඔන්න ටික ටික බැහැර වෙලා යනවා. දැන් හිත නිදහස් වෙනවා මේ සියල්ලෙන්. කය අරමුණු කරගත්ත හිතකුත් නැහැ, වේදනාවන් අරමුණු කරගත්ත හිතකුත් නැහැ, සංඥාවන් වල පැටලිච්ච හිතකුත් නැහැ, හිතේ පැන නගින නාන ප්‍රකාර කුසල් අකුසල් වල පැටලිච්ච හිතකුත් නැහැ. එමනම් සියල්ලෙන් නිදහස් වෙච්ච හිතක් යෝගාවචරයේ ටික ටික අත්දකින්න. දැන් ඔන්න ඔය తත්වය බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේ 4 වෙනි පියවර වශයෙන් මතක් කරනවා. විමෝචයං චිත්තං අස්සසිසාමිති සික්ඛති, විමෝචයං චිත්තං පස්සසිසාමිති සික්ඛති. දැන් සාමාන්‍යයෙන් හිතක ස්වභාවය තමයි, ඒ කියන්නේ භාවනාවක් වඩපු නැති සාමාන්‍ය නොවැඩුණු හිතක ස්වභාවය තමයි, හරියට අත්ෙන් අත්තට පනින වඳුරෙක් වගේ හැම තිස්සෙම අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය. එක අරමුණක් ඇසුරු කරනවා, ඒක ටිකක් එපා වෙනකොට වෙන අරමුණකට හිත පයින්නවා. ඒ අරමුණ ටිකක් ඇසුරු කරනවා, ඒක එපා වෙනකොට තව අරමුණකට හිත පයින්නවා. ඒ අරමුණ ඇසුරු කරනවා, ඒක ටිකක් එපා වෙනකොට තව අරමුණකට මේ හිත පයින්නවා. ඉතින් මෙන්න මේ වගේ අත්ෙන් අත්තට පැන පැන යන ගතියක්, අරමුණෙන් අරමුණට මාරු වෙමින් යන ගතියක්, විශේෂයෙන්ම ඒවායේ සමුදේ පක්ෂයට ආවඩන ගතියක් තමයි අපි ගාව තිබුණේ. දැන් මේ බුදුබණක් අහලා, බුදුරජාන් වහන්සේ දේශනා කරන ක්‍රමයක් අනුගමනය කරලා යෝගාවචරයේ කීට වඩා ගැඹුරක් තමන්ගේ හිත තුළ අත්දකිනවා. අර කය ඇසුරේ තිබුණ ස්වභාවයත් දැන් අයින් වෙලා ගියා. වේදනාවන් ග්‍රහණය කරන උපාදාන කරන ස්වභාවයත් අයින් වෙලා ගියා. සංඥාවන් වල පැටලෙන, ඒවට වටිනකම් දෙන, ඒවට රැවටෙන තත්වයක් අයින් වෙලා ගියා. ඒ වගේමයි හිතේ පැන නගින තාක් විවිධාකාර සිතුවිලි, කුසල් සිතුවිලි, අකුසල් සිතුවිලි, මේ එකක්වත් මම වගේ කියන්නේ නැතුව, ඒවත් හුදෙක් ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ස්වභාවයන් පමණයි කියලා තේරුම් ගනිමින්, ඒවත් අතහරිමින් යන්න යන්න මේ සියල්ලෙන් නිදහස් වෙච්ච හිතක් තමයි යෝගාවචරයෙකුට දැන් අත්දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒක එකාතකින් භාවනා ජීවිතයක ලබන යම් පමණක ශ්‍රේෂ්ඨ අත්දැකීමක් කියන්න පුළුවන්. මොකද මෙතෙක් කාලයක් අරමුණු උපාදාන කරමින්, අරමුණු ග්‍රහණය කරමින්, අරමුණු වල එල්බ ගනිමින්, අරමුණු ඇසුරු කරමින්, අරමුණු ඉල්ලමින් ගිය හිතක් තමයි අපිට තිබුණේ. නමුත් දැන් අරමුණු අතහරිමින්, අරමුණු උපාදාන නොකර, ඒවායේ යථා ස්වභාවය තේරුම් ගනිමින්, ඒවා යන්න ඉඩහරිමින්, හිත නිදහස් කරගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් යෝගාවචරයේක් බොහොම කෙටි කාලයකට මේ නිදහස් හිත අත්දැක්කට ඉතින් එයාට ඒ තරම් ඒ ගැන අවබෝධයක් ලැබෙන එකක් නැහැ. නමුත් එයා නැවත නැවත විබඳු තත්ත්වයක් බහුලීකృత කරන්න කරන්න ඒ චිත්ත නිදහස, චේතෝ විමුක්තිය, తాවකාලිකව ලබන ඒ සිතේ නිදහස එයාට පොඩ පොඩ හුරු වෙන්න පටන් ගන්නවා. අපිටම වන්න පළවෙනි අවස්ථාවේදී තප්පර කීපය තිබුණේ. ඒක එච්චරම් ගාණක් උනේ නැහැ. හැබැයි ඕන්න ඊළඟට වෙනකොට තප්පර 5ක් 10ක් තියෙනවා. තවත් නැවත නැවත කරනකොට ඕන්න තප්පර 30ක්, තප්පර 60ක් තියෙනවා. නැවත නැවත කරනකොට විනාඩි 5ක්, විනාඩි 10ක් ඒ තත්ත්වයක් දකින්නවා. නැවත නැවත කරද්දී ඕන්න විනාඩි 20ක්, විනාඩි 30ක් යෝගාවචරයේ මේ නිදහස් චිත්ත ස්වභාවය අත්දකින්න පටන් ගන්නවා. දැන් ඔන්න ඔය తত্ত্বය තව තව ශක්තිමත් කරන්න, තමයි දැන් ධම්මානුපස්සනාවෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. චේතෝ විමුක්ති තත්වයක්, සිත නිදහස් වෙච්ච මට්ටමක් කෙනෙක් අත්දකිනවා. දැන් මේ අත්දකින චේතෝ විමුක්තිය ප්‍රඥාවකින් තෙද ගැන්වීමක්, ප්‍රඥාවකින් තව තව ශක්තිමත් කිරීමක් ධම්මානුපස්සනා කොටසෙදි කියලා දෙනවා. අනිච්චානුපස්සී අස්සසී සාමිති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසී සාමිති සික්ඛති. දැන් මේ යම්තාක් වෙන වෙන කාය සංස්කාරයන් හටගත්තනම්, වේදනාවන් හටගත්තනම්, සංඥාවන් හටගත්තනම්, එහෙම නැත්නම් හිතේ කුසල අකුසල ආදිය හටගත්තනම්, ඒ සියල්ල අනිත්‍ය වශයෙන් දකින්න දැන් පුරුදු වෙනවා. ඒවා අනිත්‍ය බව Tamanට ටික ටික සාක්ෂාත් වෙනවා, ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන්ම තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒව ඇලෙන්න, ඒව මගේ කියන්න, ඒව මම කියා ගන්න යන්නේ නැතිව ඒව අතහැරෙනවා. එහෙමනම් අතහැරුණාට පස්සේ නැවතත් යෝගාවචරයේ අත්දකින්නේ අර නිදහස් චිත්ත ස්වභාවය. ඊට පස්සේ විරාගානුපස්සී අස්සසි සාමිති සික්ඛති. මේ පැමිණෙන තාක් ඒ කායික වූ අරමුණ, කායික වූ අරමුණු, වේදනාවන්, සංඥාවන්, සංස්කාරයන් මේ සියල්ල කෙරෙහි දැන් හිතේ පවත්වන්නේ සරාගී බවක් නෙමෙයි. ඒවා වැළඳ ගන්න ස්වභාවයක්, උපාදාන කරන ස්වභාවයක්, ඒවට ආසා කරන ස්වභාවයක් නෙමෙයි. ඒ වෙනුවට මේවා අතහරින ආකල්පයක්, ඒවා කෙරෙහි විරාගී ආකල්පයක්, ඒවායේ රස මෙකුණු ස්වභාවයක් තමයි යෝගාවචරයක් අත්දකින්නේ. විරාගානුපස්සී අස්සසිස්සාමිති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියලා දෙනවා. ධම්මානුපස්සනාවේ දෙවන පියවර වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒක කියලා දෙනවා. ඊටත් පස්සේ මේ පැන නගින තාක් දේවල් අපි කලින් නම් එකක් ඉවරනකොට ඒක ඉවර වෙන්නත් කලින් වෙන එකක් අල්ලනවා. එකක සමුදය අත්දැකලා යාගේ Nirodha අත්දකින්නත් කලින් අපි වෙන එකක සමුදයට පයින්නෝ. ඒක ටිකක් එපා වේගෙන එනකොට ඒක සම්පූර්ණයෙන් ක්ෂය වෙලා යන්න කලින් වෙන එකක සමුදයට පයින්නෝ. ඔන්නෝම තමයි සමුදයෙන් සමුදයට ගිය හිතක් තමයි අපිට තිබුණේ. දැන් ඒ වෙනුවට මේ පැන නගින තාක් දේවල් සමුදයක් දකිමින් Nirodhayak දකිමින් ඒකේ අරමුණේ යථා ස්වභාවය මනවින් තේරුම් ගනිමින් තමයි දැන් යෝගාවචරය කියන්නේ. ඒ කියන්නේ අරමුණක සියලු පැතිකඩ, එයාගේ සම්පූර්ණ ජීවිත ප්‍රවෘත්තිය දැක ගන්න යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඕකේ තවත් එහාට ගිහිල්ලා Nirodhanupassiya assasi samiti sikkhati කියලා තුන්වෙනි පියවර බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. එයා සමුදයෙන් සමුදයට ගිය ආකාරය වෙනුවට, ඒ ප්‍රවාහය, ඒ රැල්ල වෙනුවට Nirodhayen Nirodhayata යන ගතියක් දැන් අපිට හිතේ පුරුදු කරන්න බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. දේවල් ෂය වී යන ආකාරය, නැති වී යන ආකාරය විශේෂයෙන් බලන්න උගන්වනවා. කායික යම්කිසි වේදනාවක්, කායික යම්කිසි සුවයක්, කයේ යම්කිසි උපේක්ෂාවක්, එම නැත්තං හිතේ යම්කිසි සංඥාවක්, හිතේ යම්කිසි කුසල සංස්කාරයක්, අකුසල සංස්කාරයක් පහළ වුණොත් ඒවා නැති වෙලා යන ආකාරය, ෂය වී යන ආකාරය, බොඳ වී යන ආකාරය, වැය වී යන ආකාරය, නිරුද්ධ වී යන ආකාරය දකින්න විශේෂයෙන් මතක් කරලා දෙනවා. මේවා නිරුද්ධ වී ගියාට පස්සේ හිත කොහෙද ඊළඟට තියෙන්නේ? නැවතත් අර නිදහසෙමයි. අර විමෝචයං චිත්තං අස්සසි සාමිති සික්ඛති කියන තැනටම තමයි ආපසු එන්නේ. මොකද පැමිණි යම්කිසි සංස්කාරයක් නැති වී යන ආකාරය දැක්කා. ඒක නැති වෙලා ගියාට පස්සේ අලුතෙන් සංස්කාරයක් පැමිණියේ නැත්තම් ඊට පස්සේ නැවතත් නිරුද්ධ වූ ස්වභාවයක් තමයි යෝගාවචරයේ අත්දකින්නේ. එහෙනම් Nirodhanupassī assasi sāmiti sikkhati කියන මේ කොටසේදී යෝගාවචරයේ සමුදයේ ඇලි ඇලි ඉන්නව වෙනුවට Nirodhaya තුලින් අතහරිමින් යන මාර්ගයක් ප්‍රගුණ කරනවා. යමක් නිරුද්ධ වෙලා ගියාට පස්සේ ඊළඟ යමක් පහළ වුණේ නැත්තම් ඒ නිරුද්ධ වූ ස්වභාවයේ තුලම එයා වාසය කරනවා. ඒ නිදහස් චිත්ත භාවයේ තුලම එයා වාසය කරනවා. දෙතර යෝගාවචරයේ වෙනත් ආකල්පයක් දැන් දිනු කරන්නේ. කලින් තිබිච්ච දේවල් ග්‍රහණය කරන උපාදාන කරන මගේ කියා ගන්න ආකල්පෙ නෙමෙයි දැන්. එයා අගේ කරන්නේ. ඒ වෙනුවට දේවල් වල යථා ස්වභාවය තේරුම් ගන්න. දේවල් වල නිරෝධයක් දකින්න. නැතිවී යාමක් දකින්න. නැතිවී ගියාට පස්සේ නිදහසක් භුක්ති විඳින. දේවල් අතහරින ආකල්පයක් තමයි දැන් එයා දිනු කරන්නේ. අන්න ඒ දේවල් අතහරින ආකල්පය පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමිති සික්කති කියලා බුදුරජාන් වහන්සේ හතරවෙනි පියවර වශයෙන් ධම්මානුපස්සනා කොටසදී විස්තර කරලා දෙනවා. දැන් එතකොට යෝගාවචරයේ තුල තියෙන ආකල්පය තමයි යම් හෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක් හටගත්තා නම් ඒක අතහැර දමනවා කියන ආකල්පය. අතහැර දැමුවට පස්සේ හිත කොහෙටදපත් වෙන්නේ? අර කලින් කියපු නිදහසටමයි. විමෝචයං චිත්තං අස්සති සාමිත සික්කති කියන මට්ටමටමයි නැවතත් හිතපත් වෙන්නේ. මුකුත් අල්ලන්න දෙයක් නැහැ. ග්‍රහණය කරන්න දෙයක් නැහැ. ඇසුරු කරන්න දෙයක් නැහැ. ආපු එක අත්හැරලා දැම්මා. එහෙමනම් දැන් නැවතත් හිත නිදහස් වුණා. ඒ නිසා පටිනිස්සග්ගානුපස්සනාව ගැන පටිසම්භිදා මාර්ගයේ වැඩිදුර විස්තරයක් එනවා. පරිච්ඡාග පටිනිස්සග්ග පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. ඒ කියන්නේ අර හටගන්නා තාක් විවිධාකාර සංස්කාර ස්වභාවයන් පරිත්‍යාග කරන ස්වභාවයක්, අතහැර දමන ස්වභාවයක්. එබඳු ආකල්පයක් මේ පටිනිස්සග්ගානුපස්සනාවේ තියෙනවා. පරිච්ඡාග පටිනිස්සග්ග. ඒවා අල්ලගන්නේ නැහැ, මගේ කියාගන්න යන්නේ නැහැ, ග්‍රහණය කරන්න යන්නේ නැහැ, වටිනකම් දෙන්න යන්නේ නැහැ. ඒවා අතහැරලා දානවා. පටිනිස්සග්ගානුපස්සී නැත්තම් පරිච්ඡාග පටිනිස්සග්ග. ඊට පස්සේ හිත යොමු කරන්නේ ඊට පසුව හිත යොමු වෙන්නේ ඉබේටම වගේ කුමකටද? පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. අර කිසිවක් ඇසුරු නොකරන අනිශ්‍රිත උපාදාන නොකරන නිදහස් චිත්ත ස්වභාවයකට පක්ඛන්දන පටිනිස්සග්ගය කියලා ඒ කොටස පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එහෙමනම් යෝගාවචරයෙක් තුල ඔන්න ඔය වගේ ආකල්පයක් තමයි මේ පටිනිස්සග්ගානුපස්සනාවක් වඩද්දී දිනු වෙන්නේ. යම් හෝ දෙයක් හටගත්තා නම් ඒක අතහැරලා දාන ආකල්පය, නැවතත් හිත අර බොහොම සරල නිදහස් දෙයකින් වර්ණ ගැන්වුනේ නැති, දෙයක් උපාදාන නොකල, දෙයක් ඇසුරු නොකරන අන්නේ චිත්ත මට්ටමට තමයි නැවතත් හිත නංවන්න උපදෙස් දෙන්නේ. ඉතින් එතකොට මේ ධම්මානුපස්සනාවේදී විස්තර කරන මේ අංග 4 ඇත්තටම කායනුපස්සනාවටත් දැන් යෝගාවචරය යොදනවා. වේදනානුපස්සනාවටත් දැන් යෝගාවචරය යොදනවා. චිත්තානුපස්සනාවටත් එයා දැන් මේ පියවර 4 යොදනවා. ඒ කියන්නේ දැන් සතිපට්ඨාන සූත්‍රයත් එක්ක අපි සංසන්දනය කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ එන සෑම කොටසක්ම පූර්ණ කොටසක්, ਸਰව සම්පූර්ණ කොටසක් කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ එන ධාතු මනසිකාර කොටස ගත්තොත් ඒක ධාතුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම, ඒගොල්ලන්ගේ පෞද්ගලික ලක්ෂණ තේරුම් ගැනීම, එහෙම කරගෙන ගිහිල්ලා ඒවට ආවේනික නැත්නම් ඒවට පොදු ලක්ෂණ තේරුම් ගැනීම, ඒවා ඇතිලා නැතිලා යන හැටි තේරුම් ගැනීම, සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, ඔය ආකාරයෙන් ඒ විපස්සනා නුවණක් අවදි කර ගැනීම. ඒ විපස්සනා නුවණක් අවදි කරගත්තට පස්සේ ක්‍රමානුකූලව තවදුරටත් ඒ විපස්සනාව කුළු ගන්වමින් තව තව හිත නිදහස් කරගනිමින් අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන ආකාරයට ලොවේ කිසිවක් ඇසුරු නොකර, ලොවේ කිසිවක් උපාදාන නොකර ඉන්න චිත්ත මට්ටම මේ ධාතු මනසිකාර කොටස තුලම අන්තර්ගත කරලා තියෙනවා. ආනාපාන සතිය කොටස ගත්තත් එහෙමයි. අසුභ භාවනා කොටස ගත්තත් එහෙමයි. එහෙම නැත්නම් අපි වේදනානුපස්සනාව ගත්තොත් සතිපට්ඨාන සූත්‍රයේ ඒකෙත් ඒ වගේමයි. එතකොට මේ සම්පූර්ණ ප්‍රතිපදාවම එක එක අනුපස්සනා කොටසත් තුළ අන්තර්ගත කරලා තියෙනවා. නමුත් මේ ආනාපාන සති සූත්‍රයේදී මේ මුළු ප්‍රතිපදාව කුළු ගැන්විලා එන්නේ මේ කොටස් හතරම සම්පූර්ණ වෙනවත් එක්කමයි. කායනුපස්සනා කොටසදී ඍජුවම අර විපස්සනා කොටසක් එකපාරට කතා කරෙන්නේ නැහැ. වේදනානුපස්සනා කොටසෙදිත් විපස්සනා කොටසක් එකපාරට කතා කරන්නේ නැහැ. ඒ හටගන්න දේවල් සංසිඳුවමින් යන ගමන තමයි මතක් කරලා දෙන්නේ. චිත්තානුපස්සනා කොටසට එනකොට තමයි ඒ කයත් දැන් අතහැරලා ඒකත් උපාදාන කරන්නේ, වේදනාවනුත් අතහැරලා ඒවත් උපාදාන කරන්නේ, සංඥාවනුත් අතහැරලා ඒවත් පටලව ගන්න යන්නේ. එහෙමනම් ඔන්න දැන් හිත ස්වාභාවිකවම නිදහස් වෙනවා. ස්වාභාවිකවම විමෝචයන් චිත්තං අස්සසිසාමිති සික්ඛති කියන කොටසට ක්‍රමානුකූලව පියවර පියවරෙන් පියවර හිත පැමිණෙනවා. මෙන්න මේ බඳු සුවිශේෂී ප්‍රතිපදාවක් තමයි මේ ආනාපාන සතියේදී විස්තර කරලා දෙන්නේ. ඊට පස්සේ දැන් ඉතින් කරන්න තියෙන්නේ ඒ තමන් දියුණු කරගත්ත, තනාගත්ත, සාක්ෂාත් කරගත්ත ඒ නිදහස, චේතෝ විමුක්තිය තව තව තහවුරු කර ගැනීම සඳහා විපස්සනාවකින්, නුවණකින්, ප්‍රඥාවකින් ඒ தત્ත්වය ශක්තිමත් කිරීමක්, තෙද ගැන්වීමක්. ඒක තමයි මේ ධම්මානුපස්සනාවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් එතකොට මේ ධම්මානුපස්සනාවෙන් ඉදිරිපත් කරලා තියෙන මේ කාරණා හතර දැන් ඔන්න යෝගාවචරිකට ඕනනම් කායනුපස්සනාවෙත් යොදන්න පුළුවන්. වේදනානුපස්සනාවෙත් යොදන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙත් යොදන්න පුළුවන්. මොකද කායානුපස්සනාව වශයෙන් දැන් යමක් Tamanට කයේ යමක් දැනෙනවා නම්, කයේ තද ගතියක් දැනෙනවා නම්, කයේ රළු ගතියක් දැනෙනවා නම්, කයේ චංචල කම්පන ස්වභාවයක් දැනෙනවා නම්, ඒවත් අනිච්චානුපස්සීව බලන්න පුළුවන්. ඒව දිහත් විරාගානුපස්සීව බලන්න පුළුවන්. ඒව දිහත් නිරෝධානුපස්සීව බලන්න පුළුවන්. ඒවත් අතහැරලා දමන පටිනිස්සග්ගානුපස්සීව යෝගාවචරයෙකුට බලන්න පුළුවන්. ඒ වගේමයි හිතේ යම්කිසි සැප වේදනාවක් පහළ වුණොත්, සොම්නසක් පහළ වුණොත් ඒක දිහාත් අනිච්චානුපස්සීව බලන්න පුළුවන්. ඒවා දිහාත් විරාගානුපස්සීව බලන්න පුළුවන්. ඒවා දිහාත් නිරෝධානුපස්සීව බලන්න පුළුවන්. ඒවත් අතහැරලා දාන ආකල්පයකින් බලන්න පුළුවන්. අපි හිතමු කයේ දුක් වේදනාවක් පහළ වුණා. ඒත් ඒ විදිහටම බලන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් පහළ වුණා. ඒකටත් මේ ක්‍රම හතර යොදන්න පුළුවන්. හිතේ යම්කිසි සංඥාවක් පහළ වුණා. ඒකත් අනිච්චානුපස්සීව බලන්න පුළුවන්. ඒ දිහාත් විරාගානුපස්සීව බලන්න පුළුවන්. ඒකත් අතහැරලා දාන ආකල්පයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙමනම් අපිට තේරෙනවා මේ හිතේ හටගන්න දේවල් වලටත් මේක යොදන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ඔන්න කුසල් සිතක් පහළ වෙනවා. ඒකත් අනිච්චානුපස්සීව බලන්න පුළුවන්. මේ කුසල් සිත පහළ වුණා. ඉතින් මම මේකට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. මේකත් එක පැටලෙන්න යන්නේ නැහැ. මේක ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. මේක ඇවිල්ලා හුදෙක් කුසල් සිතක් පමණයි. එතකොට ඒක අනිත්‍ය ලක්ෂණයට ලක් වෙනවා. ඒක න්‍යායක්. ඒක ධර්මතාවක්. මම අලුතෙන් බලෙන් අනිත්‍ය කරන්න අවශ්‍ය නැහැ. ඒ කුසල් සිත අනිත්‍යයි. ඒක අනිත්‍ය ලක්ෂණයට යටත්. ඒක තමයි යථා ස්වභාවය. එහෙමනම් අන්න යෝගාවචරයා මේ අනිත්‍ය වෙන හැටි බලාගෙන ඉන්නවා. නැත්තම් එයාගේ හිතේ දැන් මේවා අල්ලන ගතියක්, මෙයට ආස කරන ගතියක් නෙමෙයි. එයා දැන් දිනු කරන්නේ විරාගානුපස්සීව. ඔහෙ මේවා ආපුදෙන් මම මේවා මගේ කරගන්න අවශ්‍ය නැහැ, අල්ල ගන්න අවශ්‍ය නැහැ, මේවට ආසා කරන්න අවශ්‍ය නැහැ. මට තියෙන්නේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. අන්න විරාගානුපස්සීව එයා කටයුතු කරනවා. ඉතින් අකුසල් සිතක් ආවත් එහෙමයි. හිතේ යම්සි රාගයක් ඔන්න පහළ වෙලා. හැබැයි කලින් වගේ එක මගේ කියා ගන්න, තමන්ව විවේචනය කරන්න, තමන්ව හෙලා දකින්න ඒකට බය වෙන්න යන්නේ නැහැ. මොකද දන්නවා මේක මේ අනිත්‍ය ස්වභාවයක්. මේකත් ඇවිල්ලා සංස්කාර ස්වභාවයක්. මේක අනිත්‍යයි. තමන් අත්දැකලා තියෙනවා. ඉතින් ඒකටම අනිත්‍ය වෙලා යන්න ඉඩ හැරලා තමන් විරාගීව ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒකට අහු වෙන්න යන්නේ නැහැ. එහෙමනම් අන්න ඒක බොඳ වෙලා යනවා. ෂය වෙලා යනවා. ඊට පස්සේ ඒ යන දිහා ඕනනම් බලන් ඉන්න පුළුවන්. ෂේ වෙලා යන හැටි බලන් ඉන්න පුළුවන්. වැය වෙලා බොඳ වෙලා යන හැටි බලන් ඉන්න පුළුවන්. එහෙමනම් අන්න නිරෝධානුපස්සීව ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඒ වගේම මේ කොයි දේ හටගත්තත්, කුසල් සිතක් හටගත්තත්, අකුසල් සිතක් හටගත්තත් මේ එකක්වත් මට සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමක් තුලින්, වැළඳ ගැනීමක් තුලින් සතුටක්, සදාකාලික සතුටක්, සදාකාලික විමුක්තියක් ඒවා තුළින් බලාපොරොත්තු විය නොහැකි කියලා අන්න යෝගාවචරයේ තේරුම් ගන්නවා. ඒ කියන්නේ හිතේ කුසල් සිත් පහළ කර ගැනීම තුළින් මේ මට්ටමේදී විමුක්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක යෝගාවචරයේ තේරුම් ගන්නවා. එහෙම නැත්නම් අකුසල් සිත් වලින් කොහොමත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. කුසල් සිතකින් පවා හිතේ විමුක්තියක් පහළ වෙන්නේ නැහැ. ඒකත් ඇවිලා ඇතිලා නැතිලා යන ස්වභාවයක්. ඒක නිසා අන්න ඒකත් අතහැරලා දාන ආකල්පයක්. පටිනිස්සග්ගානුපස්සනාවක් යෝගාවචරයේ දියුණු කරනවා. මේ කතා කරන්නේ එකතකින් බොහොම ගැඹුරක්. කුසල් වේවා අකුසල් වේවා මේවා ඇවිල්ලා සංකත ධර්ම. මේවා ඇවිල්ලා හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ධර්ම. මේවා ඇවිල්ලා අනිත්‍යයට දුකට අනාත්මයට ලක් වෙන ධර්ම. එහෙමනම් ඒවායින් සදාකාලික සතුටක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් යෝගාවචරයේ තුල ගැඹුරු දර්ශනයක් දිනු වෙනවා. මේ කොයි දේ ආවත් අනිත්‍යයි. කොයි දේ ආවත් ඒක තියෙන්නේ පූර්ණ සතුටක් ලබා දිය නොහැකි ස්වභාවයක්. ඒ පහළ වෙන දේවල් මගේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවයක්. කොයි වෙලාවෙ මේවා පහළ වෙනවද කියන එක ගැන මට කියන්න බෑ. පහළ වුණාට පස්සේ කොයිතරම් වෙලාවක් ඒගොල්ලෝ ඉන්නවද කියන එක ගැනත් මට කියන්න බෑ. කොයි වෙලාවෙ ඒගොල්ලෝ යනවද කියන එක ගැනත් මට කියන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ඒ සංස්කාර ධර්මයන් මගේ වසඟේ පවත්වන්න බැහැ නේද කියලා ගැඹුරු අවබෝධයක් තමයි යෝගාවචරය තුළ දිනු වෙන්නේ. ඉතින් එහෙමනම් මේ ධම්මානුපස්සනාවේ බුදුරජාන් වහන්සේ මේ සංක්ෂිප්ත වශයෙන් විස්තර කරන මේ කොටස් හතර අපිට කායානුපස්සනාවෙත් යොදන්න පුළුවන්, වේදනානුපස්සනාවෙත් යොදන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙත් යොදන්න පුළුවන්. දැන් මේ විදිහට කටයුතු කරන්න කරන්න බුදුරජාන් වහන්සේ මතක් කරනවා, දැන් ධම්මානුපස්සීව වාසය කරද්දි මේවැ ධර්මතාවය දකිමින් වාසය කරද්දි මේ යෝගාවචරයාගේ හිත එක්තරා අන්දමක මධ්‍යස්ථතාවයකට ගැඹුරු උපේක්ෂාවකට තමයිපත් වෙන්නේ. සෝ යන්තං අභිජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. මෙන්න මෙහෙම ප්‍රකාශයක් ධම්මානුපස්සනා කොටස ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ ධම්මානුපස්සනා කොටසට එනකොට මේ විපස්සනාව හොඳට මුදුන්පත් වීම නිසා ඒ විපස්සනා පියවර හොඳින් හිත ක්‍රියාත්මක කිරීම නිසා, ඒ අභ්‍යාසයේ යෙදීම නිසා හිතේ පහළ වෙන කිසිම අකුසලයක් දැන් හිතේ රැඳෙන්නේ නැහැ. හිතේ කිසිම ලෝභ සුභාවයක් රැඳෙන්නේ නැහැ. හිතේ දොම්නසක් රැඳෙන්නේ නැහැ. යන්තං අභිච්ඡා දෝමනස්සානං පහානං. ඒ ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. හිතේ දුක් දොම්නස් දැන් රඳා හිටින්නේ නැහැ. අල්ල හිටින්නේ නැහැ. ඒව ඇවිල්ලා යනවා. හරියට නිකන් ඇල වෙලා තියෙන නෙළුම් කොළයක් උඩට වතුර බින්දුවක් වැටුනහම රූටල යනවා වගේ. හිතට මොන දේ ආවත් හිතේ ඒක අල්ලලා හිටින්නේ නැහැ. හිත නිකන් අතහැරලා යනවා. දැන් එහෙමනම් හිතේ තියෙන බොහොම පැහැදිලි බවක්. හිතේ තියෙන සරල ගතියක්. හිතේ තියෙන නිදහස් ගතියක්. දේවල් වලින් වර්ණ ගැන්නුනේ නැති ගතියක්. උපේක්ෂා ස්වභාවය. තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. ඉතින් මෙයා යෝගාවචරය දකින්න මේ தත්ත්වය දැන් ප්‍රඥාවෙන්. මේ ලෝකේ හටගන්නා තාක් දේවල් ඇවිල්ලා අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ වෙයිලා සංකත ධර්ම සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේවා ගැන මම මගේ කියාගැනීමෙන් තේරුමක් නැහැ. මේවෙන් මට සැපක් ලැබෙන්නේ නැහැ. කියනන්න යෝගාවචරයා ගැඹුරින් තේරුම් අරගෙන ඒවා අතහැරිමින් අතහරිමින් වාසය කිරීම තුලින් අන්න හිත මධ්‍යස්ත වීමක්. ගැඹුරින් හිත මධ්‍යස්ත වීමක්. දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීම නිසා වන මධ්‍යස්ත වීමක්. ගැඹුරු උපේක්ෂාවක්. සියලු සංස්කාරයන් කෙරෙහි සියලු සංස්කාරයන් විශේෂෙහි ඇතිවෙන උපේක්ෂාවක්. සංඛාර උපේක්ඛාවක්. තමයි දැන් යෝගාවචරයක් අද්දකින්. ඉතින් එහෙමනම් අන්න ඒ මට්ටම බුදුරජාන් වහන්සේ මේ ධම්මානුපස්සනා කොටසේදී මතක් කරලා දෙනවා. පියවර හතර අවසානයේ මේ දැන් අපි වැඩුවේ ධම්මානුපස්සනාවයි කියලා ඒ අර්ථකථනය දෙන භාගතුන් වහන්සේ කොහොමද දැන් යෝගාවචරයේ මේ ගැඹුරු අවබෝධයකටපත් වෙන්නේ? කොහොමද මේ සියලු සංස්කාර ධර්මයන් අතහැරලා දාලා යා බොහොම නිදහස් සිතකින් විමුක්ත සිතකින් සරල සිතකින් වර්ණ ගැන්වුනේ නැති සිතකින් වාසය කරන්නේ? ඔන්න ඔය தත්ත්වය තමයි ධම්මානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම කුළු ගන්වලා තියෙන්නේ, අවධාරණය කරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා අද අපි විශේෂයෙන් මතක් කරගෙන මේ දේවල් අපිත් හොඳට හිතේ ධාරණය කරගෙන අපි වඩන භාවනාව නිවැරදිව ඉදිරියට කරගෙන යන්න, වඩාත් නිර්වෘල්ව ඉදිරියට භාවනාව කරගෙන යන්න අපි මේ බුද්ධ දේශනාව තුළින් මඟ පෙන්වීමක් ලබා ගමු. ඒ සඳහා අපට ප්‍රඥාව නුවණ පහළ වේවා. අපිටත් ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යන්න අද දින ධර්ම දේශනාවත් එකසේ මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද ධර්ම දේශනාව මූලික කරගෙන කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ කමඨහන් වார்த்தාවක් එහෙම ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහාත් අවස්ථාව ගන්න පුළුවන්. ඔව් කියන්න. තර්වන් සන්නයි.
මම කාලයක් තිස්සේ ආනාපානසති භාවනාව කරන කෙනෙක්. ඒ අතරම සක්මන් භාවනාවක් කරනවා. භාවනා නොකරන වෙලාවට සතිය ගොඩක් වෙලාවට පුරුදු කරනවා සාමාන්‍ය ජීවිතයේදී. එහෙම කරගෙන යන අතරකදී එක දවසක භාවනාවක් ආනාපානසති භාවනාව කරන වෙලාවකදී එක මොහොතකට පොඩි වෙලාවකදී මම දැක්කා නිකන් ආශ්වාස ප්‍රාශ්වාසය මේක කය බව දැකලා කියන දැනගැනීමක්. ඒ කය ආශ්වාස ප්‍රාශ්වාසය කය සහ ඒ කය දැනුනේ සිතට බවයි. ඒ දෙකක් කියන එක සහ එතන මමක් නෑ කියන එක පොඩි මොහතකදී වගේ දැනුණා. එතකොට සාමාන්‍යයෙන් මම සතිය පුරුදු කරගෙන ඉන්න වෙන වෙලාවක ඇස් ඇරගෙන සතිය පුරුදු කරන වෙලාවක අත මගේ අත දකින්නකොට අත ආය බවත් ඒ අත දැනගත්තේ ඉතින් බවත් මේක මගේ නෙමෙයි නේද කියන හැඟීමක් ආවා. සහ එතකොට අත නිකන් සමනෙක්ියක් වගේ දැනුණා. සමනහසේ ඒක පොඩ්ඩක් විස්තර කරලා දීලා මට මේ භාවනාව මේ විදිහටම කරගෙන යන්න දෙන්න ඉස්සක් කරන්න
නෑ. මොකක් දැනලා තියෙන දේ නිවැරදි, ඒ කියන්නේ මේ අවබෝධය හොඳයි. ඔක දිගට කරගෙන යන්න. ඕක නැවත නැවත වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ අපි බලාපොරොත්තු නොවන අවස්ථාවන් වලදී ඔයගේ නිවැරදි අවබෝධයක් නැත්තම් විපස්සනා නුවණක් පහළ වෙන්න පුළුවන්. අපි නැතුව ඉල්ලන වෙලාවට, අපි ඒවා බලාපොරොත්තු වෙන වෙලාවට, අපි දත්මිටි කාගෙන ඒවා හොයන වෙලාවට ඒවා පහළ වෙන්නේ නැහැ. හිත බොහොම නිස්කලංකව මේ කරන්න තියෙන වැඩේ කරනකොට බොහොම සරලව, බොහොම නිශ්ශබ්දව, බොහොම ප්‍රමෝදයෙන් යුක්තව ඒ දේවල් හොඳට විමසා බලමින් වාසය කරනවා. වාසය කරද්දිම ඔන්න එක පාට ගැඹුරු අවබෝධයක් එනවා. අඩේ මෙන්න මේක මෙහෙම නේද කියලා අන්න දමන්නට හොඳට විනිවිද යන ගතිය, ගැඹුරු අවබෝධයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ, ඒක තමයි වටින්නේ. ඒක පහළ වෙන්නෙත් ඔය කිව්වා වගේ ටිකක් විතර්කයක ස්වභාවයකින්, ඒ කියන්නේ සිතුවිලි කීපයකින් තමයි අපිට ඒක කියලා දෙන්නේ. ඉතින් හැබැයි අපි ඔතෙන්දී පොතේ දැනුමක් එකතු කරන්න යන්නේවත්, බණක අහපු දෙයක් එකතු කරන්න යන්නේවත් ඒ මොකක්වත් නැහැ. මේ තමන්ගේ අභ්‍යාසය තුළින්, තමන් ඒ කටයුතු කිරීම තුළින්, ප්‍රායෝගිකව භාවනාවේ යෙදීම තුළින් පැන නැගුණ විපස්සනා නුවණ තේරුම් ගන්නගෙන ඒක එහෙම්ම ඊට පස්සේ පැත්තකින් තියලා ආයිත් අර කරගෙන ගිය වැඩේම කරගෙන යන්නයි තියෙන්නේ. අපි ඒ කලින් කරගෙන හිටිය කාර්යය සාර්ථක වෙච්ච නිසයි මේ බඳු අවබෝධයක් ආවේ. ඒ අවබෝධයේ මත අපි ආයි මොකක්වත් ගොඩනගන්න යනව වෙනුවට ඒක තේරුම් ගත්තා හොඳයි කියලා තේරුම් අරගෙන ඉන්නේ ගායිත් පැත්තකින් තිබ්බා. ආයෙත් අර වැඩේ දිගට කරගෙන ගියා. සමහරවිට එහෙම කරගෙන යනකොට තවත් නැවතත් ඒ අවබෝධයම හෝ ඊට වඩා වැඩි අවබෝධයක් හෝ එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය කරන සාධක ටික හිතේ පවත්වමින් දිගට වැඩේ කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. හොඳයි. හොඳයි, තේරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මිරිහානට ඉදිරිපත් කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ඇහෙනවද?
ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා කමඨහන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මෙම සතියේ මා ලැබූ භාවනා අධ්‍යක්ෂින් දෙකක් ඉදිරිපත් කරනවා. අද හරුවාට මේ දින දවස මුදුල්ලේම ශරීරයේ කම්පන ස්වභාවය වරින් වර වේගවත් දැනෙන්නට විය. කම්පණය වන හඬද දැනෙන්නාක් මිනි. එදින නිින්දේදී හදිසියේම මට නැගිටුනේ දෙපාවල සිට ශරීරයම ගැහෙමින් තදින් උණුසුම් වෙමින් කම්පන ධාරාවක් ඉහළට පැමිණෙමින් තිබෙන බව දැනුණු බැවිනි. මෙම අවස්ථාවේ ඇති නැති වී යන ස්වභාවය හොඳින්ම ප්‍රත්‍යක්ෂ වෙමින් පැවතින කම්පන අතර නිදසක් පවතින බව දැනුනි. හෘදය ස්පන්දනය මෙම කම්පනයන් හා ඍජුවම සම්බන්ධ බව දැනුනි. එසේම මෙම අවස්ථාවේදී පියවි සිහියෙන් යුතුව සිටියෙමි. අසල්වැසි නිවසේ කතාබහ කරන හඬද ඇසුනි. මුළු ශරීරයම වේගෙන් ගැසෙමින් රත්කෙමින් පැවතිනි. මම බාහිරව සිට මෙම තත්ත්වය දෙස බලා සිටියෙමි. බදාදා දිනේද මෙම තත්ත්වය නැවතත් භාවනාවෙන් තොරව සිටි අවස්ථාවකදී පැමිණියේය. මම බාහිරව සිට මෙම තත්ත්වය දෙස බලා සිටියෙමි. ක්‍රමක්‍රමයෙන් සිත සංසන්න තැන්පත් විය. දැනිදු සෑම වෙලේම ශරීරය කම්පණය වෙමින් පවතී. කම්පණයේ හඬද දැනෙන්නාක් මෙනි. ඊට පසු සිත තැන්පත් වේ. විවිධ තේරුම්ගත නොහැකි, අවබෝධ කරගත නොහැකි ගැඹුරු ත්‍රිමාණ සංඥාවන් පහළ වේ. පියවි බවින්ම හිත සංසුන් භාවයට පත් වේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට සාමතහන්ස් බලාපොරොත්තු වෙමි. එසේම සංඥාවන් වල අනිත්‍ය බව මෙනෙහි කරමින් බැහැර කර යුතුයයි සිතමි.
හොඳයි. ඉතින් ඇත්තටම කමඨාන් වார்த்தාව අද ධර්මදේශනාවට එක්තරා අන්දමක ප්‍රායෝගික වටිනකමක් දුන්නා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මෑණියෝ අත්දැකලා තියෙන්නේ අද විස්තර කරපු ටිකමයි. හිතේ විවිධාකාර සංඥාවන් පහළ වෙනවා. අපි නුවණ පාවිච්චි කළා. මේවා හුදෙක් සංඥා පමණයි කියලා තේරුම් අරගෙන අත්හැරලා දානවා. ඒ වගේමයි කයෙත් විවිධ දේවල් කම්පන ස්වභාවයන් පහළ වෙනවා. මේ වෙවිලා කම්පන ස්වභාවයක්. මේ වෙවිලා ඇතිලා නැතිලා යන ස්වභාවයන්. කම්පනයක් කියලා කියන්නෙම ඇතිවීමක් නැතිවීමක්. ඉතින් එතකොට ඒ தත්වය තේරුම් ගනිමින් අපි වාසය කරනවා. එහෙම කරන්න කරන්න හිත නිදහස් වෙනවා. හිත ඒවට ආවඩන්න යන්නේ නැහැ, මගේ කියා ගන්න යන්නේ නැහැ. ඒ වෙවිලා අනිකුත් බාහිර හේතු සාධක නිසා පහළ වෙනවා. ඉතින් ඒව පහළ වෙලා අයින් වෙලා යනවා. මම බොහොම මධ්‍යස්ත නිරීක්ෂකයෙකු විදිහට බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අර බුදුරජාන් වහන්සේ ඒ ධම්මානුපස්සනාවේ කොටසේදී කළා තියෙන අවසාන ප්‍රකාශය. සෝ තං අභිජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. මේ විවිධාකාර හිතේ කලින් තිබිච්ච අල්ලා ගැනීම, බදා ගැනීම, ආසා කිරීම, කනගාටු වීම, ශෝක කිරීම, මේ සියල්ල දැන් පහ වෙලා යනවා, අතහැරලා යනවා. ඒ බව ප්‍රඥාවෙන් දැකලා දැන් බොහොම මධ්‍යස්තව හිතේ සමබරතාවය පවත්වා ගනිමින්, හිතේ හොඳ සරල උපේක්ෂාවක් පවත්වා ගනිමින්, හිත හොඳ මදහත් බවක පවත්වා ගනිමින්, මානසික සුවතාවයක පවත්වා ගනිමින් වාසය කරනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. තියෙන සාව කරලා තියෙන විදිහ හොඳයි. තවදුරටත් ඕක දිගටම කරගෙන යන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව පැහැදිලිපත් කරන්න පුළුවන්.
එරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස, දැන් අපි හිතට එන සිතුවිලි වල ස්වභාවය බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්ස, සිතුවිලි වල ස්වභාවය අනුව හිතේ ස්වභාවය වෙනස් වෙනවා කියලා දැනෙනවනේ. දැන් එහෙම දැනුණාම ස්වාමීන් වහන්ස, දැන් ඒ අරමුණ ගැන තියෙන වැටහීම නැති වෙලා දැන් වෙනස් වෙච්ච හිතේ ස්වභාවයට වැඩියෙන් සිහිය යොමු වෙනවා.
අය කියන්නේ සිතේ වෙනස් වෙච්ච ස්වභාවයට වැඩියෙන් මොකද්ද අය කියන්නේ?
ඔව්, දැන් ස්වාමීන් වහන්සේ හිතන්නකෝ, දැන් තරහ ගිය වෙලාවක තරහ ගිය නිසා හිතේ ස්වභාවය අර වෙනස් වෙනවනේ. දැන් තිබුණා මධ්‍යස්ත ස්වභාවයෙන්.
හරි. ඔව්. හරි.
ඒස් වගේ ස්වභාවයකට එනවනේ.
හරි. ඔව් ඔව්.
එතකොට දැන් තරහගේ හේතුව ඒ ඔක්කොම ඒව ගැන දැන් කල්පනාවක් ඉන්නේ නැහැ.
හරි.
හිතේ වෙනස් වෙන ස්වභාවයට තමයි
හිත යන්නේ. හරි.
ඔව්, දැන් එහෙම දැන් ඒක ඒක දිහා බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ තේරෙනවා මේ ස්වභාව ඇති වෙමින් නැති වෙමින් තියෙනවා කියලා.
හරි.
එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සිතේ ස්වභාවයේ ආකාරයක්ද නැත්නම් අපි සිහිය කියන ධර්මතාවයත් අනියත දෙයක් නිසාද අපිට අර ස්වභාවයේ ඇති වෙමින් නැති වෙමින් යනවා කියලා තේරෙන්නේ ස්වාමීන් වහන්සේ?
ඔය ඔක්කොම හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය කියන එකත් ඉතින් අනිත්‍යයි. ඒ හිතේ හටගන්න ඕනම දෙයක් ඒකත් අනිත්‍යයි. මොකද හැම දෙයක්ම හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් නම් ඉතින් එතකොට ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් අපි උවමනාවෙන් බදා ගන්න, වැළඳ ගන්න, මගේ කියා ගන්න ඒවට පෝෂණයක් දෙන්න යන්නේ නැතුව හිටියොත් අනිවාර්යෙන්ම ඒවා නැති වෙලා යනවා. ඉතින් එහෙමනම් දැන් හිතේ යම්කිසි ද්වේෂයක් පහළලා තියෙනවා නම් ඒ ද්වේෂයට හේතු වෙච්ච කාරණා පෝෂණය කරන්න යන්නේ නැතිව, තව පෝර දාන්න යන්නේ නැතිව, ඇවිලෙන ගින්නට පිදුරු දාන්න යන්නේ නැතිව අපි හිටියොත් ඒ ගින්න නිවිලා යනවා. චොච්චරයි. ඒ තරමට සරලයි. ඇත්තටම හිතේ පහළ වෙන ද්වේෂය කියන එක විද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම පවතින විනාඩි එකමාරයිලු. නමුත් අපි තමයි මේ තව තව පිදුරු දම දම මේ ද්වේෂ ගින්න අවුලවන්නේ. ඉතින් අපිට පුළුවන්කමක් ලැබුණා නම් ඒ අවුලෝණ ගතිය නවත්තලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න ඒ ද්වේෂ ගින්න නිවිල යනවා. ඊට පස්සේ නිවිල ගියාට පස්සේ ආයෙත් හර නිදහස් සිත. එතෙන්දී ඒ නිදහස් සිත ද්වේෂයෙන් වර්ණ ගැන්විලා නැහැ. නිදහස් සිතේ තියෙන උපේක්ෂාව. නිදහස් සිත නිකන් අපිට නිකන් ඇල්වතුර ටිකක් වගේ කියලා කියන්න පුළුවන්. දැන් හිතන්න අපි ඇල්වතුරට ඔන්න ඇල්වතුර ටික රත් කළා, උණු වතුර කළා, ඕකට සීනි දාලා, පිටි දාලා, කෝපි දාලා, තවත් මොනවා හරි දේවල් දාලා ඉතින් හදා ගන්නවා මොකක් හරි අචාරුවක්. ඊට පස්සේ ඉතින් ඒක එක රහ තියෙනවා, ගුණ තියෙනවා, নানা ප්‍රකාර කතන්දර තියෙනවා. හිතන්න දැන් ඕකටම වෙන දේවල් දානවා. ඕකට එක එක මේ මුල් දාලා, කොළ දාලා, පොතු දාලා, ඕක තව තව තම්බලා ඔනෙන් ගත්තාම ඊට පස්සේ ඕකට කසායක් කියනවා. ඔක්කොම ඉතින් নানা ප්‍රකාර නම් ගම් දීගෙන අපි ඒවැයි වර්ණ ගැන්විලා තමයි තියෙන්නේ. හැබැයි මේකේ මූල ප්‍රභවය ගත්තොත්, මේකේ මූලාරම්භය ගත්තොත් එතන තියෙන්නේ කිසිම රහක් නැති, කිසිම වර්ණයක් නැති මේ පිරිසුදු වතුර ටිකක් තියෙන්නේ. ඉතින් එහෙමනම් අපේ හිතෙත් ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙන්නේ. හිතත් සාමාන්‍යයෙන් වර්ණ ගැන්විලායි තියෙන්නේ. මේ බාහිරින් එන විවිධ උපක්ලේශ නිසා හිත වර්ණ ගැන්විලා, හිත තත්වගත වෙලා තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තත්වගත වීම తాවකාලිකයි. මේක ඇවිල්ලා පිට පොත්තේ විතරයි තියෙන්නේ. මේ බාහිරින් පැමිණි උපක්ලේශයන් වල විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඇතුලේ තියෙන අර මේ පිරිසුදු රත්තරන් ටික වගේ, අර පිරිසුදු පවිත්‍ර ජලය වගේ ස්වභාවයක් තමයි ඇත්ත වශයෙන්ම හිතේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසෙහි විපමුත්තා. ඉතින් මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂ්වරයි. ස්වභාවයෙන් පිරිසුදුයි. මේ පිටින් පැමිණෙන උපක්ලේශ නිසා තමයි මේක අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඔන්න ඔය తত্ত্বය අපිට දැනට තේරුම් ගන්න බැරි වුණත් ඒ කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන, ඒ බුද්ධ දේශනාව ගැන ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඉදිරියට කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තමන් වහන්සේව අදහන, තමන් වහන්සේ දේශනා කරන ධර්ම න්‍යාය පිළිබඳව විශ්වාසයේ තබන කෙනාට අන්න චිත්ත භාවනාවක් තියෙනවා. මොකද එයා ඒක විශ්වාස කරගෙන එයා දිගට කරගෙන යනවා. එයා හිත තේරුම් ගන්නවා මෙන්න මෙහෙම தත්වයක් තියෙන, දැනට නම් මගේ හිත කෙලෙසිලා තියෙන්නේ. මේකේ කෙලස් ටොන් එකක් තාම තියෙනවා. හැබැයි මේක කවදා හරි ඉවර වේවි. මේක මේ දිගට තියෙන එකක් නෙමෙයි. මේකවිල මේ පිට තට්ටුවක් තියෙන්නේ කියලා තේරුම් අරගෙන වැඩේ කරගෙන යනවා. හොඳයි. හොඳයි. අන්න ඒ මධ්‍යස්ථ ස්වභාවය ටික ටික වැඩි වැඩියෙන් අත්දකින්න ලැබේවි කියලා හිතාගෙන යන්න.
සෝමනස්කාරය කරගෙන යනකොට සියුම් වෙලා යන යම් කිසි විදර්ශනා ප්‍රඥාවක් ඇති වෙනවා. දැන් එහෙම වෙනකොට ඒ දැන් කිසිම කියන්නේ දැන් කරන පුද්ගලයාගේ ඌමනාවක් නැතුව මේ ප්‍රඥාවම වෙන ආයතනයක් හරහා තුලින් පැනෙන්න ගන්නවා.
බැරි නැහැ. මොකද ඒ කියන්නේ අපි පුරුදු කළා නම් තියෙන්නේ, දැන් අපි එක ආයතනයක් අල්ලලා පුරුදු කළා. ඊතන දැන් අපි ස්පර්ශය මූලික කරගෙන වැඩේ පුරුදු කළා. එතනින් තමයි අපි පණ ගන්නවලා ගත්තේ. හැබැයි මේ පණ ගන්නුවට පස්සේ මේ නුවණ හිත තුල රඳා පවතින පවතින එයා ඊට පස්සේ වැඩේ පටන් ගන්නවා. ආයි අපි කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් හරියට උදාහරණයකින් කියනවා නම් දැන් හිතන්න අපි දරුවෙක්ව හික්මවන්න උත්සාහන්ත වෙනවා. යාව ටිකක් කීකරු කරන්න ටිකක් මුලින් පොඩ්ඩක් ගහලා බැලලා එයාට කියලා දීලා ටිකක් තරවටු කළා එයා හික්මවනවා. හැබැයි දරුවා ටික ටික හික්මෙන්න එයාගේත් වයස මුහුකුරා යන්න ඊට පස්සේ තින් ආයි ගහන්න බයින්න දෙයක් නැහැ. දරුවට දැන් පොඩ පොඩ මොලේ පෑදිලා. එයාම මේ අවශ්‍ය වැඩ ටික කරනවා. එයාම අපි තුමු පාඩම් ටික කරනවා, පොත්පත් වල වැඩ ටික කරනවා, එයාගේ කටයුතු ටික කරගන්නවා. ඉතින් අම්මට තාත්තට තින් ලොකු බරක් නැහැ. මොකද දරුවාම එයාගේ වැඩ ටික කළා කරගන්නවා. ඒ වගේ තමයි අපේ හිතත් මුලදී අපි එයාට මඟ පෙන්වීමක් කරන්න ඕනේ. එයාට ටිකක් තරවටු කරලා එයාව හික්මවන්න ඕනේ. හැබැයි එහෙම යනකොට හිතේම නුවණ දියුණු වෙනවා. හිත දැන් කෙලස් වලින් නීවරණ වලින් නෙමෙයි ආඩ්‍ය වෙන්නේ. දැන් නීවරණ ප්‍රහාණය වෙලා බොජ්ජංග ධර්ම වලින් එයා දැන් ආඩ්‍ය වෙන්නේ. ඒ වයින් එයා දැන් පෝෂණය වෙන්නේ. එතකොට අන්න හිතටම ආවේනික නුවණක් එයා තුල ගොඩ නැගෙනකොට අපිට ආයි ලොකු වෙන්න කරන්න දෙයක් නැහැ. එයා වැඩේ කරගෙන යනවා. හොඳයි. තරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව රාණ රාජපක්ෂ ඉදිරිපත් කරන්න පුළුවන්.
රාණි මෑණියෝ ඇහැරලාද?
අපි ඊළඟ කෙනාට අවස්ථාව දෙවෙනක ඥානපතිර මෑණිය ඉදිරිපත් කරන්න පුළුවන් කෙටි.
ඔව් ඇහෙනවා.
අද දේශනාව කරුවා මගේ භාවනාව ගැන මට කියන්න තියෙනවා. දැන් මේ භාවනාවේ සමින්නන්සේ සම්ප්‍රඥාන්නේ අරමුණ ආනාපානය. ඒක සම්ප්‍රඥාන්නේ බලාගෙන ඉන්නකොට සිතුවිලි සියල්ල යටපත් වෙලා නිවරණයටත් වෙලා මේ කීව විදිහට විවේක ස්ථානයකට හැම පරියන්කේම මමපත් වෙනවා. ඒකට මට දැනගන්න
ඕනේ ඔබ වහන්සේගෙන්. දැන් මේ
කිවි අනිත්‍ය සංඥාවෙන් බලන්නේ දුක්
සංඥාවෙන් කොහොමද
බලන්නේ කියලා දැනගන්න ඕනේ. ඔව් ඒක තමයි. දැන්
මොකද්ද? දේම වෙන දෙයක් අපි විදිහටම දෙයට භාවනා කරනකොට කියලා තමයි දැනගන්නේ. ඔව් ඒතන එනිහාර බලන දෘෂ්ටි කෝණය තමයි බැලුවාම ඒ කියන්නේ දැන් අනිත්‍ය වෙන හැටි බලාගෙන ඉන්නවා. ඉතින් අපි අනිත්‍ය කරනවා නෙමෙයි. ඒව ඇවිල්ලා නැතිලා යනවා. ඒව පහළ වුණා, දුර වෙලා ගියා, ෂේ වෙලා ගියා. ඉතින් ඒ පෙන්වන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒතර අපි ඉස්සරහින් තියාගන්නේ මේ අනිත්‍ය දෘෂ්ටි කෝණය. එහෙම නැත්නම් අපිට දැන් මේව නිකන් එපා වෙලා. දන්නවා මේව ඇතිලා නැතිලා යන දේවල්, මේවා මහා ලොකු දේවල් නෙමෙයි. දැන් අර ඉස්සර තරම් වටිනකමක් දෙන්නේ නැහැ. මේවට ලොකු වැදගැම්මක් දෙන්නේ නැහැ. ඉතින් එතකොට තියෙන විරාගී බවක්. ඉතින් ආපු දෙන් ඔය මට ගාලක් නැහැ. ඒතර මම ඉන්නේ විරාගී වේ දිහා බලාගෙන. ඒ දැන් මේ කතා කරන්නේ කායික දේවල් වෙන්න පුළුවන්, නැත්නම් වේදනාවන් වෙන්න පුළුවන්, හිතේ පහළ වෙන සංඥාවන් වෙන්න පුළුවන්, හිතේ පහළ වෙන කුසල් අකුසල් වෙන්න පුළුවන්. මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්ත ඕනම දෙයක්. මෙතන මේ කොටස් හතර මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්ත ඕනම දෙයකට වළංගුයි. ඊට පස්සේ නිරෝධානුපස්සී කියලා කිව්වහම ඉතින් ඔය ආපු දෙන්ට ඔය ගිය දෙන් යන හැටි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ හිතේ ගොඩනැගිලා තියෙන ආකල්පය ආවොත් අතහැරලා දානවා. අල්ල ගන්න යන්නේ ආපු ඕන දෙයක් අතහැරලා දානවා. ඉතින් අන්නේ ආකල්පෙන් බලාගෙන ඉන්නවා. හොඳයි. කියන්න බලන්න.
ඒක පොඩි එකක් ධර්ම කරණක්. අපි දැන් ආමුදුනේ සතර මහා භූත ගැන බලනවානේ. එතකොට ඒකේ ගතම අභූත මාර්ථේරිම ඒකට සම්බන්ධ වෙන වර්ණ රස පෝජා කියන එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම
ඒක නම් ඒක තමයි.
ඔව්. ගතරම අභූතයන්ට සම්බන්ධ.
ඔව්. එහෙම තමයි කියන්නේ. අභිධර්මයේ විස්තර කරන්නේ එහෙම තමයි. ඒ කියන්නේ සතර මහා භූත විදියට පෙන්වන්නේ ඒක තමයි භූත රූප ඊට අදාළ තවත් උපාදාය රූප 24ක් පෙන්වනවා. එතකොට ඒ උපාදාය රූප වලට තමයි වර්ණ ගන්ධ රස ඕජා හේවත් අයිති වෙන්නේ. ඒ නිසා ඒ තව විස්තර ඉතින් මේවට දාලා තිනවා. කෙසේ නමුත් ඉතින් අපි ඒ හැම දෙයක්ම තේරුම් ගන්න අතහරින්න කියලා තේරුම් ගත්තම ඉවරයි. නැත්තම් අරව දැක්කා මේවා දැක්කා මම අරයට වඩා මේවා දැක්කා කියලා එතනින් අපි මාන්නයක් හදා ගන්න හෝ කෙලෙස් ඇති කර ගන්න නෙමෙයි. කොච්චර දැක්කත් අන්තිමට තියෙන විසිකල්ලා දාන්නේ කියලා තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ. මොකක් ගැන බලා ගන්නද?
සතර මහා භූත ගැන
විස්තර. විස්තර ටිකක් ඕනනම් අර ධාතු විභංග සූත්‍රෙත් තියෙනවා. මේ ඔව් ධාතු විභංග සූත්‍රේ හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟට හම් ගැටළු බන්දිචි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි තෙරුවන් සරණයි.
සෞනස දැන් අපි මේ අනිශ්චිත ස්වභාවය දැන් ඒක නිරායාස ස්වභාවයක් බවට පත් වුණාට
ඔව්
දැන් අපි අපගේ මේ රාජකාරිය වැඩ ඒවා කරනකොට රැකියාවේ වැඩ කරනකොට අපි දිගටම එතකොට ඒ ස්වභාවයේ ඒ අවස්ථාවේදී කොහොමවත්ම පවත්වන්න බෑ. එතකොට අපි ඒ සංඥා ඇසුරු කරනවා විතක්ක ਵਿਚාර. නමුත් ඒව තුළ ඇලීම් ගැටීම් නැහැ. ප්‍රයුතුදී කරනකොට ඒ සංඥා පාවිච්චි වෙනවා විතක්ක ਵਿਚාර පාවිච්චි වෙනවා ඒවා ඇසුරු කරගෙන තමයි ඒ වැඩේ කරන්නේ. නමුත් ඒ කාලය තුළ සම්පූර්ණම يعني සිතට අර එයා බලාපොරොත්තු වෙන විවේක ස්වභාවය නැහැ.
ඔව්.
එතකොට ඒක හොඳටම දැනෙනවා දැන් අපි ඔෆිස් එකේ ඒ ගෙදර ඉවර කරලා ගෙදර ඇවිල්ලා මොනවා හරි තව දුරටත් ඒ හා සම්බන්ධව කරන්න වෙනවනම් එතකොට ඒක හොඳටම තදින් දැනෙනවා මේ සිතට ඒ අවශ්‍ය විවේකේ නැහැ කියන එක ඒක හිත දන්නවා. නමුත් ඒකේ ප්‍රශ්නයක් එච්චරම නැහැ. නමුත් ඒක දැන් ඒ ස්වභාවය පිරිහෙන්න හේතු පාදක වෙනවද නැත්නම් අනිවාර්යයෙන්ම දවසකට ඒ යම් ප්‍රමාණයක් හිතට ඒ අවශ්‍ය විවේකේ දිය යුතුයිද?
ඔය ඉතින් ඒක තමයි. ඒක ඉතින් අපි තමයි පොඩ්ඩක් තීරණය කරන්න වෙන්නේ. හිතන්න අද දවසේ හුඟක් හිතට කරදර පැමිණියා නම් හිතේ හුඟක් කඩතලු සිද්ධ වුණා නම් ඉතින් එහෙමනම් පොඩ්ඩක් ඒක සමනේටපත් කරගන්න එක ඒ තුවාල ටිකට බෙහෙත් දාලා සනීප කරගන්න එක වඩා සුදුසුයි. එහෙම නැත්නම් අපි නිින්දට යන්නේ තුවාල වෙච්ච මනසකින්. හැබැයි අද දවසේ ඒ තරම්ම ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. හිත යම් පමණකට යාගේ මධ්‍යස්ථතාවය ආරක්ෂා කරගත්තා. ලොකු කරදරයක් වුණේ නැහැ. ඉතින් එහෙමනම් ඉතින් ලොකුවට ඉතින් මේ සුව කරන්න තුවාලයක් නැහැ. ඉතින් ඒ වගේ අර එදිනෙදා ජීවිතයේදී එක එක ප්‍රමාණ වලින් තමයි අපේ හිතේ කඩතුළු ඇති වෙන්නේ. එක එක ප්‍රමාණ වලින් තමයි හිතට වෙහෙස දැනෙන්නේ. හිත ගිහිල්ලා කෙලෙසෙන්නේ එක එක ප්‍රමාණ වලින්. ඉතින් ඒ නිසා ඒ කැලසිච්ච ප්‍රමාණයට අනුව තමයි අපි බෙහෙත් කරන්නත් වෙන්නේ.
නෑ ඒ තුල කැලසීම් ස්වභාවයක් නෑ ස්වාමීන් වහන්සේ. එන්නේ කල යුතු දේ කරනවා. නමුත් ඒ කල යුතු දේ කරනකොට අපි ඒවට අදාළ සංඥා ස්වභාවයන් එතකොට විතක්ක ਵਿਚාර ඇසුරෙන්නේ වැඩ කටයුතු කරන්න
වෙන්නේ. ඔව් ඒක තමයි. ඒක තමයි මම අදහස් කරේ කෙලෙසෙනවා කියන එකෙන්. කියන්නේ දැන් එයාට උරුම වෙච්ච ඒ ස්වාභාවිකත්වයේ තුල එයාට ඉන්න විදිහක් නැහැ. එයා අර සම්මුති සංඥාවල නැවතත් ගිහිල්ලා පැටලෙන්න සිද්ධ වෙනවා එයාට. ඒස් නැවතත් ඒ සම්මුති සංඥාවල පැටලීම නිසා හිතට වෙහෙසක් දැනෙනවා. හිතට එක්තරා අන්දමක හරි නැවතත් අර මේ ගිහිල්ලා මේ දේවල් අත ගන්න උනා නේද කියලා වෙහෙසක් ඒ තුලින් ඇතිවෙච්ච දරතයක් එයාට තියෙනවා. ඉතින් ඒ දරතය ඒ වෙහෙස නිවා ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඉතින් අපිට කියන්න පුළුවන් අපේ එදිනදා ජීවිතයේ කටයුතු කරලා ගෙදරට ආවට පස්සේ අපිට පුළුවන් නම් පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා හිතේ තත්වය විමසලා බලන්න. හිත බොහොම කිසිම හානියක් කරගන්න නැතුව බොහොම මධ්‍යස්තව කිසි වෙහෙසක් එහෙමත් නැත්නම් අප්‍රසන්න ගතියක් එහෙම නැත්නම් චෝදනා කරන ගතියක් එහෙම නැත්නම් අසහනකාරී ගතියක් නැතිව ඒ ආට උරුම වෙච්ච සරල නිෂ්කලංක ශාන්ත ස්වභාවයේ රැකගෙන ඉන්නවා නම් එන ලොකු හානියක් වෙලා නැහැ. හැබැයි එහෙම නැතුව නිකන් දැන් වෙහෙස කර ගතිය දැනෙනවා නම් අප්‍රසන්න හැඟීමක් තියෙනවා නම් චෝදනා කරන ගතියක් තියෙනවා නම් නිකන් ශෝකාකූල වෙච්ච ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ ඉතින් පොඩ්ඩක් හදන එක වඩා සුදුසුයි.
ඔන්න එහෙම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. අර නමුත් අර ගෙදර ඇවිල්ලත් ඒක වඩ කටින් කරන්න උනායින් පස්සේ අර ඒක අවශ්‍ය නැහැ කියයි දෙන්න
විදිහක් නැහැ.
පස් විදිහක් නැති ප්‍රශ්න තමයි.
ඒ දෙතර දින අසහනයක් තමයි ඉතින්. මට මෙච්චරත් කළා මම මෙච්චරත් පැය 8ක් මං අරකෙ මේ කරලා තවත් ඉතින් මට කරන්න උනානේ මොන වදයක්ද මේ කියලා ඉතින් ඔන්න කෑ ගහනවා.
ඒකයි. එතකොට අර ආයි එහෙම වැඩ නැත්නම් එතකොට අනිවාර්යයෙන්ම අර ස්වභාවයට නිකම්ම
පත් වෙනවා. ඔව්.
නේ නමුත් අර
හැබැයි ඉතින් ඕකේ තවත් පැත්තක් තියෙනවා මේ බන්දු ජීව මහත්තයා. ඒ කියන්නේ හිතේ දරන්න පුළුවන් ගතියත් එන්නෙන්න වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් හිත ඉක්මන්ටම රිකව වෙනවා. අර වගේ කඩතුළු වුණත් ඉක්මන්ටම යාට රිකව වෙන්න පුළුවන්. ඉක්මන්ටම යාට තුවාල ටික සනീപ කරගෙන ආය යථා ස්වභාවයටපත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න වෙන්න අර හිතේ දැරීමේ ශක්තියත් වැඩි වෙනවා. ඒ කියන්නේ යාට ඕන තරම් දුකක් හරහා යන්න පුළුවන් ගතිය යාට ටික ටික උරුම වෙනවා. ඉතින් ඒකනේ අර උදාහරණ වශයෙන් එහෙම පෙන්වන්නේ දැන් අර බන්දුල මල්ලිකාව කටයුතු කරද්දී එයා ඇවිල්ලා අනාගාමී මට්ටමේ හිටිය ආර්යයන් වහන්සේ ආර්ය ශ්‍රාවිකාවක්. ඉතින් මේ දානයක් දෙදී ඉන්නකොට තමයි මේ ආරංචිය එන්නේ. තමන්ගේ ස්වාමියාත් ඝාතනයට ලක් වෙලා දරුවනුත් 16 දෙනාම ඝාතනයට ලක් වෙලා. ඒ ආරංචිය තමයි ලැබෙන්නේ. නමුත් ඒක දරාගෙන දාන දෙන කටයුත්ත කරනවා. ඉතින් අන්නේ වගේ ඉතින් කොයි කටයුතු කරත් ඉතින් ඒ වගේ විවිධාකාර වෙහෙසක් හිතට දැනෙන්න පුළුවන්. නමුත් ඒක දරන්න පුළුවන් ගතිය. ඒක විඳ දරා ගන්න පුළුවන් ගතිය. ඒක විනිවිද දකින්න පුළුවන් ගතිය. හිත ආරක්ෂා කරගෙන ඒ හරහා යන්න පුළුවන් ගතිය වැඩෙනවා කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක වෙන්න මේ වගේ දේවල් වෙන්නත් ඕනේ. ඉතින් මේක උරගා බැලීමක් හිතර නිකන් පන්නරයක් ලැබීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි නිකන් ඔහෙ මුකුත්ම නොකර මුළු ගැන්විලා හින්දීම තුළ ඒ පන්නරේ එන්නේ නැහැ. මේ දේවල් ගැටලු ආකාර මේ නැත්තම් බාධා මේ ඔක්කොම හරහා යනකොට තමයි මේ හිතේ පන්නරයක් ගොඩනගන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
අප ගැටලුව ශ්‍රියා සින්වාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඇහෙනවා.
බබා මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. මගේ පරියන්කෙදී පරියන්කට වාඩි වෙනවාම හපට ගැටෙක දැනෙනවා. ඒ විදාකාරෙන් දෙච්චිපත් වෙනවා. ඒක ඇතුලේම නැති වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ආය යන ස්තනකට ඒක ඇති වෙනවා. ආය හපට ගැටෙක දැනෙනවා. ආය යන ඉතමත් පැහැදිලිවක්. පස්සේ සක්මනේදී සක්මනේ සම්පූර්ණ පරිස්පර්ශ කරනවා. සමහර වෙලාවට ශබ්ද ඇහෙනවා. ඊළඟට මේ විතක්කත් විතක් කපන්ටත් තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ එන්නේ ආම්බුනේ වේදනාවන් පස්සට ගැනයි. මට වේදනාව සාමාන්‍යයෙන් දැනෙන්නෙම නැහැ. ලොකු වේදනාවක් දැනුනොත් මේ පොසිෂන් එක වෙනස් කරාම ඒක දැන පුංචි වේදනාවක් විදිහට දැනෙමුත් එතෙන් තියෙන කම්පනක්. එතකොට ආම්බුරනේ ඕක මොකද මට මේ විදිහට දැනෙන්නේ නැත්තේ. අනිත් එක දුක්ඛේ දෙනා සැත්ත වහන්න පොතක් මම කියලා තියෙනවා කීපතරයක් බත්තාටි බංගයයි අපටන් සිත්යයි. එතන මේ මානසික වේදනා ඇර කායික වේදනා අදුක්කම සුඛ වේදනා ගැන කොහොමද ආසාමෙන් ගහන්නේ අපි දැනගන්නේ. ඒක දැනුණත් අපි ඒව දිහා බලන්නේ කොහොමද කියන තමයි මට තියෙන ප්‍රශ්න.
ඕක අනිවාර්යෙන් බැලිය යුතුයි කියලා නියමයක් නැහැ. කායानुපස්සනාව හොඳට අපිට ප්‍රගුණ කරන්න පුළුවන් නම් අපිට පෙනෙන දෘෂ්ටි කෝණය ඇවිල්ලා කම්පන චංචල ස්වභාවයක් කියලා නම් එතන තියෙන කායानुපස්සනාවක්. ඉතින් කායන ප්‍රසනාවෙදී රූප කර්මස්ථානයක් විදිහට නැත්නම් රූපස්කන්ධයත් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. රූපස්කන්ධය තුලින් අපිට නුවණ වඩා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම මම වේදනාවන ප්‍රසනාවට ගිහිල්ලත් නුවණ වඩා ගත යුතුයි කියලා නියමයක් නැහැ. කායන ප්‍රසනාවත් ඇහිලා ප්‍රබල කර්මස්ථානයක්. කායන ප්‍රසනාව තුලින්නුත් මට සම්පූර්ණ ප්‍රතිපදාවක් වඩන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මම මේක දිහා වේදනානුපස්සනා මුහුණුවරින් බැලිය යුතුයි කියලා නියමයක් නැහැ. පෙනුනට බැලුවට පෙනෙනවා නම් බැලුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි Tamanට හොඳට ප්‍රකට වෙන්නේ කම්පන චංචල ස්වභාවයක් වශයෙන් නම් ඒ දෘෂ්ටි කෝණයෙන්ම බලන්න. ඒ කම්පන චංචල ස්වභාවය කියන්නේ මොකද්ද? ඒක හැසිරෙන්නේ මොන විදිහටද? මෙයාගේ අතහ ස්වභාවයක මොකද්ද කියන එක තමයි විමසන්න තියෙන්නේ. ඊට පස්සේ එහෙම විමසමින් ඉඳීම තුල තමයි නුවණක් පහළ වෙන්නේ.
සමිනා එතකොට අපි දැන් ගොඩක් වෙලාට එහෙලා දින්දේ රැකියාවෙන් කරනකොට හරියට සුත් එක ගැටෙන්නේ නැහැ විත්තේ වෙනා යනවා මිනිස්සු මැරෙනවා වගේනවා ඒවස් අපි ගණන් සමහර විට හිතේ පවතිනවා ඒ අවස්ථාවේදී කොහොමද අපි මේක භාවනාවට දාගන්නේ
එංග තමයි නෝ ඉතින් එතෙන්දී අර සම්මුති මට්ටමක් තියෙන්නේ ඉතින් මිනිස්සු මැරෙනවා කියන ඉතින් දිගට සිද්ධ වෙන දෙයක් ඉතින් ඒක අපිට නවත්තන්න බෑ ඉතින් අපි තුල මේ අනිත්‍ය පිළිගන්න ගතියක් මේ මරණය කියන එක පිළිගන්න ගතියක් මේක තමයි ලෝකේ ස්වභාවය කියලා පිළිගන්න ගතියක් ඒක නිකාං නේ එතනට නිකන් අර ඉන්ඩිෆරන්ස් කියලා කියන කිසිම සංවේදී බවක් නැති නිකන් එහෙම තත්ත්වයක් නෙමෙයි මම මේ කතා කරන්නේ මේක ගැඹුරින් දැකලා මේක තමයි යථා ස්වභාවය කියලා පිළිගන්න ගතියක් අපි තුල ඇති වෙනවා නම් ඒක වඩා සුදුසුයි ඉතින් ඒක ඇත්තටම ඇති කර ගන්න තමයි විපස්සනාවක් කෙනෙක් දිනු කරන්නේ කරදර ලෝකේ තියෙනවා කරදර හරහා තමන් යනවා හැබැයි මේ දියුණු වෙච්ච විපස්සනා නුවණ නිසා ඒවා දරන්න පුළුවන් ගතිය තමන් තුළ දැන් ටික ටික ගොඩනැගෙනවා ඒ නිසා කරගෙන යන භාවනාව දිගට කරන්න ඒ භාවනාව ඒ විපස්සනා වැඩෙන්න ඒ දරන්න පුළුවන් ශක්තිය පොඩ පොඩ ගොඩනැගෙනවා මොකද තේරුම් යන්නෙම දේවල් වල තියෙන අනිත්‍ය ලක්ෂණයක් තේරුම් යන්නෙම දේවල් වල තියෙන දුක්ඛ ලක්ෂණයක් තේරුම් යන්නෙම මේ දේවල් තමන්ගේ වසංගේ පවත්වන්න බැහැ නේද කියන අවබෝධයක් ගොඩනැගින්නේ. ඉතින් එතකොට ඒ ගොඩනැගෙන විපස්සනා නුවණ ඒ තමන් ලබන අත්දැකීම් විඳ දරා ගැනීම සඳහා ලොකු ශක්තියක් දෙනවා. ඒ නිසා ඒ විපස්සනාවකින්ම තමයි ඔය தত্ত্বය දරා ගන්න පුළුවන් වෙන්නේ. තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න ඕන.
අවසරකින්වත් සමිංහංශ.
හොඳයි.
සමිංහංශ මේ ඔබවහන්සේ ගියපාර ධර්ම දේශනාවේදී කිව්වා අර මේ කායાનුපස්සනාවට හැමනක් කෙනෙකුට සෑහෙන දුරක් යන්න පුළුවන් කියන සමිංහංශ.
ඔව්.
එතකොට ස්වාමින්වහන්සේ ඒක නා කොහොමද ඒ පංචස්කන්ධයකම අනිත්‍ය බව
ඔව් ඒකයි දැන් ඕකේ ගැන සාකච්ඡා වෙන සූත්‍රයක් තියෙනවා පදේශ සූත්‍රය සාමන්ත සූත්‍රය කියලා සූත්‍ර දෙකක් ළඟ ළඟ තියෙන සූත්‍ර දෙකක් දැන් ඒකෙදි දේශනා කරනවා ආනන්ද සාමීන් වහන්සේ ඒ කියන්නේ කායानुපස්සනාව බොහෝම ගැඹුරින් වැඩලා ඒ එහෙම නැත්නම් වේදනානුපස්සනාව පමණක් ගැඹුරින් වැඩලා ඔය එකයි අනුපස්සනාවක් විතරක් ගැඹුරින් වැඩුවා නම් කෙනෙකුට සෝවාන් ඵලයට පවාපත් වෙන්න පුළුවන් අනිකුත් මාර්ග ඵලයකට පවාපත් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. හැබැයි පූර්ණ අරහත්ත්වයක් සාක්ෂාත් කරන්න නම් මේ හතරම සෑහෙන දුරකට ප්‍රගුණ වීමක් එයා තුළ තිබිය යුතුයි කියලා දේශනා කරනවා. ඒ නිසා අපිට ප්‍රකට වෙන්නේ කුමන අනුපස්සනාවද? ඒක සෑහෙන දුරට ප්‍රගුණ කරගැනීමේ කිසි වරදක් නැහැ. ඒ Tamanට උමනා කරන මූලික සුදුසුකම් ටික ඒ උමනා කරන මූලික කුසලතාවයන් ටික ඒ තමන්ට වැටහෙන පැත්තෙන් තමන්ට පහසු පැත්තෙන් පුළුවන් තරම් දියුණු කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඒ දියුණු කරගත්ත කුසලතාවයන් හරහා අර අඩුපාඩු වෙච්ච තැන් ටික හදාගෙන යන්න ඊට පස්සේ
තියෙන්නේ. එයි සන්නස අපි චිත්තානුපස්සනාවේදී නමුත් අර සංඥා වේදනා ඒ හැම දෙයකම අනිත්‍ය බව අවබෝධ කරගන්නවානේ.
ඔව් ඔව් ඒක තමයි. එතන කායानुපස්සනාවක් වඩලා ඒ හදාගත්ත සතිය සම්පජඤ්ඤයේ තියෙනකොට චිත්තානුපස්සනා කොටසට හිත ඉබේ යන ගතියක් තියෙනවා. ඒක තමයි ධර්මයේ ඕපනායක ගුණය කියලා කියන්නේ. ඉතින් මේ අනුපස්සනා හතරේම ඊට පස්සේ හිත හොඳට හැසිරෙන්න පටන් ගන්නවා. ආයි එකක කියලා නතරවීමක් නැහැ. පටන් ගන්නෙ කායනුපස්සනාවෙන් තමයි. නමුත් ඒක ඊට පස්සේ දියුණු වෙන්න, ප්‍රගුණ වෙන්න, ප්‍රගුණ වෙන්න ඊට පස්සේ යාට ඊළඟ ක්ෂේත්‍රවලදීත් හැසිරෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් යාට ඕන නම් ආයි කායනුපස්සනාවෙන් හැසිරෙන්නත් පුළුවන්.
ස්වාමීන් වහන්සේ දැන් මට තියෙන ගැටලුව දැන් මගේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්ස හවස්වරුවට පොඩ්ඩක් හිත හවස්වරුවට උදේවරුවට වැඩිය හවස්වරුවේ හිත අනිශ්චිතව තියෙන ස්වභාවය වැඩි ස්වාමීන් වහන්ස.
හරි.
උදේවරුව පොඩ්ඩක් හිත විසිරුණු ගතිය මට දැනෙනවා.
ඔව්.
නමුත් දැන් ධර්ම දේශනාවක් වගේ අහනකොට නැත්නම් වාහනේ වෙන කෙනෙක් ඩ්‍රයිව් කරනකොට යනකොට උනා සම්පූර්ණ සමහරක් වෙලාවට අරිශ්චිත විහිද තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේක ගැන මම දැනුවත්ව නිකන් ඉන්න එකද නැත්නම් විසිරුණු සිත තව ටිකක් විසිරුණු සිත දිහා එහෙම බලලා එච්චරයි නේද ස්වාමීන් වහන්සේ
කරන්නේ? ඔව් විසිරුණොත් විසිරුණා කියලා දැනගෙන සමහරලාට දැනගැනීම තුලින්ම ආයේ හිත නිදහස් අනිශ්චිත භාවයට එන්න ඉඩ තියෙනවා. මොකද තමන් තේරුම් ගත්තනේ. ඒ තේරුම් ගත්තේ නැති නිසා අසතිමත් වෙච්ච නිසා තමයි විසිරීම දිගට ගියේ. හැබැයි ඔන්න මන් දැන් සතිය පිහිටව ගත්තට පස්සේ විසිරෙන එකට අනුබල නොදී ඉඳීම නිසා ඔන්න ආයෙත් එකඟ වෙනවා. ආයෙත් හිත නිදහස් වෙනවා. ආයෙත් හිත අනිශ්චිත වෙනවා. ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.
අනුබල වීමක් කරන්න අමාරු සංඥා සම හත්යක් වගේ උදේට අපි වැඩට යනවා රාජකාරි තියෙනවා පොඩි විවේකයක් ලැබෙන්නේ නැහැ. එතකොට මට තේරෙනවා එතනදී මම අර හවස්වරුවට වැඩි ප්‍රිය කරන ගතියක්. එතකොට මම ඒකට වැඩි කැමති ගතියක්. එතකොට ඒක ඔච්චර හොඳ නෑ නේද?
නෑ එහෙමත් නැහැ ඉතින්. එහෙම අපි ඔතන මේ කතා කරන්නේ මහා ලොකු මේ ආසාවක් නෙමෙයිනේ. මේ වෙලාර හිතේ විවේකයට තියෙන නැඹුරුවක් පෙන්නුම් කරන්න. ඒකේ වැරද්දක් නෑ. කියන්නේ හිත ප්‍රිය කරනවා ඒ නිදහස් බවට. හිත ප්‍රිය කරනවා දේවල් වල පැටලෙන්නේ නැතුව, දේවල් අල්ල බදා ගන්න නැතුව, දේවල් ග්‍රහණය කරන්න නැතුව නිකන් නිෂ්කලංකව ඉන්න හිතේ යම්කිසි ප්‍රියතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ස්වාභාවිකයි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගැටුමක් සාමාන්‍යයෙන් ගැටුමක් තිබුණ මම මට ඉන්වෝල් වෙන්න නැතුව ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් ළඟදී මේ ආයම මම
පැටලෙනවා.
හොඳයි. එතකොට ස්වාමීන් වහන්ස මේ එතකොට ඒ සිටුේෂන් එකම අවොයිඩ් කරලා අයින් වෙලා ඉන්න මේකමද?
නෑ නෑ මං හිතන්නේ නෑ. එහෙම කම්ප්ලීට්ලි අයින් වෙලා ඉන්නවා කියන එකේදීත් يعني මෙතන තමන්ම තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ සිටුේෂන් එක මම හරහා යා යුතු මට පැමිණි දෙයක්ද එහෙම නැත්නම් මම මේ අනවශ්‍ය අනුන්ගේ දෙයක් අල්ලගෙනද මම මේ දඟලන්නේ කියලා අපිම බලන්න වෙනවා. සමහර situations තේනවනේ නිකන් අපිට අදාළම නැහැ. අපි මේ කොහේදෝ යන ඒවල් වලට ගිහිලා අත දානවා. එතකොට ඉතින් තේරුමක් නැහැ. හැබැයි අපිට තේරෙනවා නම් මේක ඇවිල්ලා මටම ආපු දෙයක්. මේක මට මේකෙන් පැනලා යන්න විදිහක් නැහැ කියලා තමන්ට හොඳට තේරෙනවා නම් ඉතින් ඒක විඳ දරාගෙන ඒකෙන් නුවණින් කටයුතු කරමින් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඒක ස්වාමීන්
වහන්සේ වොජ්ජංගරණ දැන් ඔය හිත විසිරීලා
නම් සමාධියට ගන්න කියන කෙනෙකුට එතන අපි උත්සාහ කිරීමක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් තේනවා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කොහොමත් අනිශ්චිතතාවයක් පදනම් කරගෙන හිතේ උපාදාන නොකරන තත්වයක් පදනම් කරගෙන දිගට යනකොට වැඩෙන්නේ මේ බොජ්ජංග මට්ටමත් තමයි වැඩෙන්නේ. ඉතින් ඒකයි කියන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින්. අපිට මේවා කතා කරන්න පුළුවන් ඉදිරියේදී ආනාපාන සති සූත්‍රයේ විස්තරවලදී. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතිය, ධම්මවිචය, විරිය, පීති මේ ආදී ඒ තවත් තවත් කුසලතාවයන් දියුණු කරනවා. හැබැයි විවේකී ආකල්පයක් තුල ඉඳගෙන, නිදහස් ආකල්පයක් තුල ඉඳගෙන, නිදහස් චිත්ත ස්වභාවයක් පවත්වමින්, විරාගී ආකල්පයක් හිතේ පවත්වමින්, ඊළඟට දේවල් අතහරින ආකල්පයක් හිතේ පවත්වමින් තමයි තවදුරටත් ඉස්සරහට යන්න තියෙන්නේ.
ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට කුංචි දරුවෙක් යාගේ භාවනාව තුළින් අනිශ්චිත ස්වභාවයක් වගේ දෙයක්, ශුන්‍යතාවය වගේ දෙයක් හඳුනාගත්තට එයාට ඒක අගය කිරීමක් නැත්නම් ස්වාමීන් වහන්සේ එයාට අපි දිරිගැන්වීමක් විදිහට මොන වගේ දෙයක්ද කරන්න ඕනේ?
නෑ ඒක තමයි. එතන තමයි ඇත්තටම පොඩි දරුවන්ට තියෙන ගැටලුව. දැන් අපි වැඩිහිටි වෙන්න හුඟක් කුණු අතගාලා හුඟක් හිත කෙලසගෙන ඊට පස්සේ බොහොම අමාරුවෙන් දුකක් විඳගෙන දුෂ්කර ගමනක් ගිහිල්ලා අපි ලැබපු යම්කිසි සහනයක් එහෙම නැත්නම් චිත්ත විවේකයක් චිතේ හිතේ නිදහසක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට වැඩිහිටියෙකුට ඒකේ වටිනකම හුඟක් දැනෙනවා. ඒ වගේමයි හිත කෙලෙසුන ආකාරයත් එයාට හොඳට තේරෙනවා. ඒ අත්දකින්න නිදහසේ වටිනකමත් එයාට ගැඹුරෙන් තේරෙනවා. නමුත් පුංචි දරුවට එහෙම අවබෝධයක් නැහැ. කොහොමත් එයාගේ හිතේ කෙලෙස් අඩුයි. ඒ නිසා පොඩි කාලයකින් කෙටි ප්‍රතිපදාවකින් සමහරට එයාට නැවතත් අර තිබිච්ච නිදහස් ස්වභාවයට යන්න පුළුවන්. නමුත් ඉතින් අර ඒකේ වටිනකම එයාට ඒ තරම් තේරෙන්නේ නැහැ. ඊටත් අමතරව හිතේ තියෙන තාම අවදි නොවෙච්ච අනුසය ධර්මයන් වල ක්‍රියාකාරීත්වයක් තේරුම් ගන්න තරම් ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒ අවාසිය තමයි පුංචි දරුවෙකුට තියෙන්නේ. ඉතින් ඒක ඉතින් එයා වැඩිහිටි වෙන්න ඉතින් ඒක තේරුම් ගනීවි. එයා ජීවිතේ හරහා යන්න ජීවිතේ විවිධ අත්දැකීම් ලබන්න එයාගේ මනසේ යම් කිසි මුහුකුරායාමක් වෙන්න තමයි ඉතින් එයාටත් ඒ ටික සිද්ධ වෙන්නේ නැත්තම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ ඉතින් අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ ඉතින් එයාට පොඩි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඒ හිතේ නිදහස් භාවයේ රැකගන්න පුංචි තල්ලුවක් දෙන්න පුළුවන්. පුතේ ආයිත් ගිහිලා චුට්ටක් අර කලින් අත්දකපු සැහැල්ලුවම දැන් ආයිත් පුතා අත්දකින්න කියලා ඉතින් අර පොඩි ඒ සඳහා දිරිගැන්වීමක් කරන්න පුළුවන්.
එතකොට ස්වාමීන් වහන්සේ එයා යම් කිසි තැනකදී නවත්තලා ආයි ලොකු වෙලා දවසක පටන් ගත්ත තියා භාවනාව පටන් ගන්නේ එතන ඉන්න ස්වාමීන් වහන්සේ නැත්නම් ආයි
වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙලා තියෙන්නේ දැන් ඔය අපි කතා කරන ඔය නිදහස අපිට හොඳට ඒක පත්‍යම් කරගන්න බැරි වුණොත් ඒක නිකං අපි නොසලකා හැරියොත් ඒක තව ශක්තිමත් කරගන්න අපි කටයුතු කළේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවා මේවා පිරිහෙනවා කියලා. ඒ නිසා අපිට ඔහොම තත්වයක් తాවකාලිකව උරුම වුණා කියලා අපිට ඒකේ ලකුවට පුරසාරම් දොඩන්න තරම් දෙයක් නැහැ. මොකද මේකත් අපි බොහොම සැලකිල්ලෙන් පරිහරණය කරේ නැත්තම් ඒක පිරිහෙන්න පුළුවන්. ඒ පිරිහෙන්න කාරණා පහක්ද වහෙද දේශනා කරලා තියෙනවා. නිකන් අපි කියෝ කියෝ ඉන්නවා, කතන්දර ගොත ගොතා ඉන්නවා, ප්‍රපංච කර කර ඉන්නවා, නානක් ප්‍රකාර අනිකුත් වැඩ කටයුතු වල ඕනවට වඩා කටයුතු කරමින් යෙදෙමින් කාලය ගත කරනවා. ওই විදිහට කාරණා ගණනාවක් පෙන්눔 කරලා තියෙනවා. මේ හැදුන తాවකාලික හිතේ නිදහස පිරිහෙන්න හේතු. ඒ නිසා ඒවත් වලක්වා ගනිමින් තව තව මේ තත්වයන් දියුණු කරමින් යා යුතු මාර්ගයක් තියෙනවා. තියෙනවානේ. ඔව්. ආයිත් මඩගොඩේට තමයි වැටෙන්නේ. ඔව්. ඔව්. ආයිත් ගිහලා මඩගොඩේ වැටෙනවා. හැබැයි ඉතින් ඒ දරුවට පස්සේ කාලෙකදී හරි මතක් වෙන්න ඉඩ තියෙනවා. අනේ මම මෙච්චර මේ පුංචි කාලේ මේ තරම් හරීම සුවයක් මානසික සනසීමක් භුක්ති විඳා නේද කියලා සමහර විට ඉතින් ඒ තමන්ම අත්දැකීමක් ලැබලා තියෙන නිසා දැන් ඒ අත්දැකීම ගැන ලොකු සතුටක් නැත්තම් ඒ ගැන ලොකු අවදිමත් බවක් ඒකේ තියෙන වටිනකමක් වැඩිහිටි කාලේදී යාට තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නැවතත් එයා මේ මාර්ගය හොයාගන්න උත්සාහ දරන්න ඉඩ තියෙනවා වෙන කෙනෙකුට වඩා.
ගොඩක් පිං සිද්ධ වෙනවා
සයින්න්ස් හැම වෙලේම. හොඳයි තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ගයත්‍රි ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සන්නයි ස්වාමීන්
වහන්සේ. ඔව්.
මගේ දැකීමක් ගැන කියන්නේ කතා කරේ.
ඔව්.
අනිශ්චිත ස්වභාවයේ මම එක කාලයක් වෙනවා භාවනා පටන් අරගෙන අනිශ්චිත ස්වභාවයේ හිත පැවතුණා. ඒ කියන්නේ හිත හරිහි ඒ වගේම හැබැයි පරිසරය ගැන දැනුවත්. ඒ කියන්නේ එකකටවත් එක ඉන්ද්‍රියකටවත් ફોකස් නැහැ. හැබැයි හැම දෙයක් ගැනම දැනුවත්. ඒක හරිම සහැල්ලු දැනක තිබ්බේ. ඒක හරියටම සම්මනේ වගේම ඉදිනදා කටයුතු වලත් ඒක තිබුණා. ඒත් දැන් ළඟදී ඉඳන් ස්වාමීන් වහන්සේ දැන් පරිසරය ගැන දැනුවත් බව අඩු වෙලා ගිහිල්ලා හිත අර සතිය හැමතිස්සෙම තදවටම හිතට ફોකස් වෙන ගැතියක් තියෙනවා. එතන හරිම කූල්. ඒ කියන්නේ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි කතා කරා ඒකේ තේරුමවත් නැතුව ඔය බලන් ඉන්න ගැතියක් වගේ තියෙනවා. ඒ කියන්නේ ස්පෙෂලි මම එක තේරුණේ මම දැන් ඩ්‍රයිව් කරනකොට හිත තියෙන්නේ මෙතන. ඒ කියන්නේ දෙහිම විතරයි බැලෙන්නේ. يعني දැන් ඉස්සරහට වාහනයක් ආවත් ඒ කියන්නේ හිත එතනින්
මැනියෝ මේ සක්මන් භාවනාව කරනවද?
සක්මන් භාවනාව කරනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
එතකොට يعني තමයි ફોકસ
වෙන්නේ. හා නැහැ. ඉඳගෙන භාවනා කරන එක පොඩ්ඩක් අඩු කළා සක්මන වැඩියෙන් කරන්න. ඔව්. ඉඳගෙන කරන එක නවත්තලා අඩු කළා සක්මන වැඩියෙන් කරන්න. සක්මන වැඩියෙන් කරද්දි පොඩ්ඩක් මේ වටපිට බලබල වගේ කරන්න. පාදයේ දිහා බලන්නවත් දැනෙන දේවල් වලට හිත යොදන්නවත් ඒවා මහකත් එපා. නිකන් ඇස් වලින් නිකන් චූට්ටක් බොහොම සැහැල්ලුවෙන් වටපිට බලබලා. හැබැයි එහෙම බලද්දි හිත දිහා බලන්නත් ඕනේ. හිතට මොනවාද එන්නේ? හිත බොහොම සැහැල්ලුවෙන් ඉන්නවද? එහෙම නැත්නම් බලන දේවල් වලට, පෙනෙන දේවල් වලට හිත ගිහිල්ලා ඒවත් එක පැටලෙනවද කියලා තේරුම් ගනිමින්, පැටලෙනවා නම් ඒව පටලෙලි निराකරණය කරගනිමින් නැවතත් හිතට බොහොම සැහැල්ලුවෙන් මධ්‍යස්තව ඉන්න දෙමින් කටයුතු කරන්න. දැන් ඒ කියන්නේ මේ දැන් මතකද දැන් අද මම අර චිත්තානුපස්සනාව ගැන කියද්දි උපමාවක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ අපි චිත්තානුපස්සනාවක් වඩනකොට හිතේ තියෙන්න ඕනේ බොහොම සහනශීලී ආකල්පයක්. හිත දිහා බොහොම නිකන් මේ කිටි කිටි බලන ආකල්පයක් නෙමෙයි තියෙන්නේ. එයාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා බලන ආකල්පයක්. දරුවෝ පිටණියට එකන් ගිහිල්ලා අම්මයි තාත්තයි දරුවන්ට සෙල්ලම් කරන්න දෙනවා. දරුවෝ දුවනවා, පනිනවා, ගා ගන්නවා, සෙල්ලම් කරනවා, උඩ පනිනවා, පිනුම් ගහනවා. අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා. ඉතින් අපිටත් තියෙන අන්නේ වගේ සහනශීලී ආකල්පයකින් චිත්තානුපසනාවෙ දෙන්නයි තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ මුගාක් අර දරඳඩු කරලා හිර කරගත්ත බැල්මක් නෙමෙයි. බොහොම සහනශීලීව බොහොම මධ්‍යස්තව බොහොම ස්වාභාවිකව හිත දිහා බලන බැල්මක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න එතන ඇත්තම යම් පමණකට ඉන්ද්‍රයන් සමබර කිරීමක් අවශ්‍යයි. වීරය සමබර කිරීමක් අවශ්‍යයි. ඕනෝට වඩා හිත හිර කරගෙන බලන්න යන්න එපා. බොහොම සරලව බලන්න. හිත පොඩ්ඩක් දුවන්න දීලා බලන්න.
ඒ වගේ
කියන්නේ ඒ කියන්නේ ඇත්තටම දැන් නිදහසේ ඉන්න වෙලාවට නම් එහෙම හිටියට කමක් නැහැ. මොකද කරන්න ලොකු දෙයක් නැති හින්දා අවධානය යොමු කරන්න විශේෂ දෙයක් නැති නිසා. නමුත් හිතන්න තමන් පාරේ වාහනයක් කෙලවනවා කියලා. ඉතින් වාහනයක් කෙලවද්දි ඔය මානසිකත්වේ පවත්වලා බෑනේ. වාහනයක් කෙලවද්දි අපි අවට ගැන හොඳ දැනුවත් බවක්, අවදිමත් බවක් පවත්වන්න අවශ්‍යයි. ඉතින් එතකොට අපි යම් පමණක මෙහෙවීමක් මග පෙන්වීමක් කරන්න අවශ්‍ය නම් මෙන්න මේ දිහත් දලා ගන්න, මේ දිහත් බලා ගන්න, මෙතනත් යන සැලකිලිමත් වෙන්න කියලා නිකන් අර පොඩ්ඩක් හිතට මග පෙන්වීමක් කරන්න අවශ්‍යයි. මොකද දැන් හිත නිකන් පුරුදු වෙලා ඉන්නවා, අතෙන්ට වෙලා නිකන් කූල් එකේ ඉන්න. හැබැයි සමහර ලාවට එයා ඕනෝට වඩා කූල් වෙන්න ගියොත් මේ තමන් ගිහිල්ලා අනුතරක් කරගන්න. ඒක නෙමේ වැදගත් වෙන්නේ. මෙයාට එක්තරා අන්දමකින් නුවණින් පාර පෙන්වන්න අවශ්‍යයි. ඔයා උතනම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා පොඩ්ඩක් බලන්න මේ මොනවද වෙන්නේ කියලා. දැන් අනිත් එක තමයි දැන් හිත සමහරලාට මේ නිදහස් ස්වභාවය අල්ල ගන්නවා. ඒක උපාදාන කරනවා. මොකද එතන මොකක්වත් නැහැ. එතන කරදරයක් නැහැ. ඊට පස්සේ ඒක අල්ලගෙන ජීවත් වෙනවා. නමුත් එතන ඒක අල්ලගෙන ජීවත් වීම තුළ නෙමෙයි කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. අපි යම් යම් වැඩ කටයුතු වල යෙදෙනකොට ආයිත් ආයිත් ඒ මුහුණ දෙන අත්දැකීම් හරහා හිතේ විවිධ කෙලෙස් පහළ වෙනකොට තමයි අන්න අපි ඒව තේරුම් අරගෙන ඒව පෝෂණය කරන්න නැතුව ඒව අතහැර යාම තුළින් ඒව අතහැර දැමීම තුළින් තමයි අන්න කෙලෙස් කැපීමක් කෙලෙස් ඡේවීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ නිදහස් භාවය අවබෝධ කරගන්න එක අත්දකින්න එක වැදගත්. හැබැයි ඒක තුළ নিমග්න වෙලා ඒකටම වෙලා වාසය කිරීම තුළ නෙමෙයි ඉස්සරහට යamak තියෙන්නේ. හොඳයි හොඳයි. දෙතරුවන් සන්නයි
ඊළඟ දහම් කැටලිය රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්.
ස්වාමීන් වහන්සේ,
ගරු ස්වාමීන් වහන්සේ. ඔව් ඇහෙනවා
කියන්න. අනේ ස්වාමීන් වහන්සේ මට සමාවන සේක්වා. මේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මෙතන.
හරි.
ස්වාමීන් වහන්සේ මට අහන්න තිබුණා භාවනා පිළිබඳ ප්‍රශ්නයට මීට පොඩ්ඩක් කලින් කතා කරපු මහත්මයාක් වෙතින් උත්තරේ මට ලැබුණා.
හරි.
ඒ ගැන මම එතුමියට පින්නනෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්න දෙකක් තියෙනවා ටිකක් ධර්මයට සම්බන්ධ. ධර්මයට කියන්නේ අපට වැදගත් කියලා මට හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේ අහන්නද?
ඔව් කියන්න බලන්න.
ඉතින් බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවානේ අර ඒ දෘෂ්ටි 60 62ම ගැන සර්වඥන් වහන්සේ කියනවා තදපි පච්චය පස්ස.
තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය. ඔව්. ඔව්.
අපිටත් ඒක යෝගාවචරින් වශයෙන් වැදගත් වෙනවා කියලා හිතෙනවා. මොකද හැම අපි ඉන්ද්‍රිය හයම අපි ගන්නේ මේ ස්පර්ශයන්නේ. එතකොට ඒ සත්‍යඥාන වහන්සේ එහෙම ප්‍රකාශ කළේ ඇයි හැම එකම ස්පර්ශයෙන් උපදිනා කියලා? ඒක අපිට කොහොමද අත්දාන වෙන්නේ කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය.
ඉතින් මම නිකන් මට දැනෙන විදිහට පිළිතුරක් දෙනවා නම්ද, ඒ කියන්නේ අපි හිතින් ඒවා ස්පර්ශ කළා, හිතින් ඒවා ගැන හිතන්න ගිහිල්ලා, කල්පනා කරන්න ගිහිල්ලා, ඕනට වඩා කල්පනා කරන්න ගිහිල්ලා ඇති කරගත්ත දෘෂ්ටි තමයි තියෙන්නේ. මොකද ඔය දෘෂ්ටිගත වීම වල එක්තරාන්දමක ක්‍රමානුකූලත්වයක් තියෙනවා. මුලින් යම්කිසි සංඥාවක් එනවා, ඒ සංඥාවල පැටලෙනවා, ඒ සංඥා ගැන ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා. එතකොට චිත්ත මට්ටමකට යනවා. ඒක තව තව හිත හිතා වාසය කරන්න ගිහිල්ලා අන්න හිත තුල ඒක කිඳා බැසීමක්, නිකන් අටුවම් බැසීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට දෘෂ්ටි මට්ටමකටපත් වෙනවා. ඉතින් එතකොට අර එක්තරාන්දමක ක්‍රමානුකූලත්වයක් හරහා ගිහිල්ලා තමයි අන්තිමට දෘෂ්ටිගත වීමක් දැඩිව බරපතල වශයෙන් ඒවා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඊට කලින් ඊට මෙහාදී ඔය ස්පර්ශ වීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඔව්.
තවත් එකක් තියෙනවා. ඒක මම දන්නේ වැඩිපුර ධර්මයේ මේ මූල ධර්මානුකූලද කියලා. කොහොම හරි ස්වාමීන් වහන්සේ හරිම සුන්දර සූත්‍රයක් මට හම්බ වුණා. මේ අංගුත්තර නිකාය යම් කොටසක විතක්ක සූත්‍රය. එතන සර්වඥන් වහන්සේ කියනවා හරිම ලස්සන කේමනක්, උන්වහන්සේ බෞලව වාසය කරනවා කියලා, ක්ෂේම විතර්කය සහ අවිවේක විතර්කය.
අහහ අපි බලන්න. මට චුට්ටක් ඒක සූත්‍රය හොයාගන්න වෙනවා. මං චුට්ට සූත්‍රේ බලලා වනේ කියන්න. මට පුළුවන් නම් ලින්ක් එක එවන්න. එතකොට මේ මං චුට්ටක් බලලා කියන්න. ඔව්.
එහෙමයි සර්.
හොඳයි.
ඒකත් මට හිතෙනවා අපිට හරි වැදගත් කියලා. මොකද අපේ පරමාදර්ශය සර්වඥන් වහන්සේ.
ඔව්.
එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ විතර්ක හොඳ නෑ වගේ එකක් අදහසක් ඇවිල්ලා තිබුණත් උන්වහන්සේ නිතර වාසය කළේ ඒ විතර්ක දෙක සම්‍යක් විතර්ක දෙකෙන් කියන එක හරිය වැදගත් කියලා මට හිතුණා.
හොඳයි, බලමු මේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා මේ ප්‍රයෝජනවත් ගන්න පුළුවන්, මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් වේ.
එහිමයි ස්වාමීන් වහන්සේ, නම් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මම අවසර ගන්නවා.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අර මේ වේදනානුපස්සනාව කතා කරනකොට ස්වාමීන් වහන්සේ එතන කතා කරේ චිත්තානුපස්සනාව ගැන. සෝරි, මේ චිත්ත සංස්කාර ගැන, චිත්ත සංකාර පරිසංවේදී කියලා චිත්ත සංකාර ගැන කතා කළා. ඊට පස්සේ මේ චිත්තානුපස්සනාවට එනකොට චිත්ත පරිසංවේදී කියලා චිත්තය ගැන කතා කරනවා. ඒ දෙකේ මේ වෙනස ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්, චිත්ත සංඛාරයි චිත්තයයි කියන දෙකේ වෙනස එච්චර තේරුමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ගැන පැහැදිලි කරනවා බොහොම
හොඳයි. ඇත්තරම දැන් ඔතන සංඛාර ಜಾති තුනක් පෙන්නනවා. එකක් තමයි කාය සංඛාර. කාය සංඛාර වශයෙන් පෙන්නන්නේ ආශ්වාස ප්‍රශ්වාස. ඒ කියන්නේ කායික වශයෙන් අපි කරන ක්‍රියාවන් වල තියෙන මූලිකම මට්ටම, නැත්නම් ප්‍රාථමික මට්ටම වශයෙන් තමයි අපිට ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඒක ඇවිල්ලා ආශ්වාස ප්‍රශ්වාස තමයි කාය සංඛාර වශයෙන් අර්ථ දක්වන්නේ. ඊට පස්සේ එනවා වචී සංඛාර. වචී සංඛාර කියලා අපි මේ කතා කරන දේවල් ඒ ප්‍රකාශ කිරීම, මේ සියල්ලම මූලිකම මට්ටම. වචී සංස්කාර වශයෙන් පෙන්වන්නේ විතක්ක විචාර කියන කාරණා දෙක. ඊට පස්සේ එනවා චිත්ත සංඛාර කියන එක. ඒ චිත්ත සංඛාර කියන්නේ එතකොට මේ මනසේ ක්‍රියාත්මක වෙන මනෝභාවයන් වල, චිත්ත ස්වභාවයන් වල තියෙන මූලිකම මට්ටම. එතකොට ප්‍රධාන චෛතසික දෙකක් තමයි එතන පෙන්වන්නේ. ඒ තමයි වේදනා සංඥා. එතකොට චිත්ත සංඛාර වශයෙන් පෙන්වන්නේ වේදනා සංඥා කියන කාරණා දෙක. ඉතින් එතකොට ඔය විස්තරේ මාත්‍යට පුළුවන් බලා ගන්න මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රයේදී ඔය ගැන විස්තරයක් එනවා. ඉතින් ඔය විදිහට චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා ගැන. දැන් චිත්ත පරිසංවේදී කියලා කිව්වහම ඊට වඩා ටිකක් පුළුල් අර්ථයකින්, නැත්නම් ඊට වඩා ටිකක් අර බාහිරට ගිහිල්ලා හිත දිහා බලන ගතියක් තියෙනවා. හිතට පොඩ්ඩක් වැඩ කරන්න දීලා හිතේ මොනවද ඔය තව පහළ වෙන්නේ. හිතේ දැන් චිත්ත පරිසංවේදී කියලා කිව්වහම විවිධ සිත් පහළ වෙනවා කියන ආකල්පයෙන් තමයි ගන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි පොඩ්ඩක් චිත්තානුපස්සනා කොටසට පිවිසුනොත් සතිපට්ඨාන සූත්‍රයේදී එතනදී විවිධාකාර සිත්නේ හඳුනගන්නේ. සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තන්ති පජානාති, සදෝසං වාචිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ওই විදිහට විවිධාකාරයේ සිත් පහළ වෙනවා. ඉතින් එතකොට නිකන් සිත වර්ණ ගැන්විලා තියෙන්නේ. යම් වෙලාවක රාගසිතක්, යම් වෙලාවක විරාගසිතක්, යම් වෙලාවක මේ ද්වේෂ සහගත සිතක්. ওই විදිහට අර හිතේ එක්තරාන්දමකේ වර්ණ ගැන්වීම දැක ගන්නවා. ඉතින් එතකොට මේ ඒ මට්ටම තමයි එතකොට මේ චිත්තපරිසංවේදී කියලා සිතානුපස්සනා කොටසදී පෙන්눔 කරන්නේ. එතකොට අර කුසල අකුසල ඔය හැම දෙයක් හරහාම මේක වර්ණ ගැන්වෙනවා. එතකොට අන්න ඒක දිහා බලමින් ඒවා අතහැර දමමින්, ඒවා එල්බ ගන්න යන්න නැතිව ඒවා අතහැර දමමින් වාසය කරනවා. ඔන්න ඊට පස්සේ තමයි හිත ඒවැයනුත් නිදහස් වෙලා විමෝචයන් චිත්තං කියන මට්ටමකට පැමිණිච්ච බවක් එතකොට ආනාපාන සති සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ.
හරි.
එතකොට
ස්වාමීන් වහන්සේ අර චිත්ත සංඛාර කියනකොට මේ ඒක ඇවිල්ලා මේ අර දෙපැත්ත දකින එක කියන්නේ චිත්තයයි ඒකේ සංස්කාර කොටසයි දකින එක.
නෑ නෑ, එහෙම ගන්න එපා. එහෙම ගන්න එපා. චිත්ත සංඛාර කියන වචනයෙන් නිරූපණය කරන්නේ වේදනා සංඥා කියන දෙක. අපි ඒ කියන්නේ ප්‍රධාන චෛතසික දෙක තමයි පෙන්නලා තියෙන චිත්ත සංඛාර කියලා. වේදනා සංඥා දෙක. මොකද්ද?
එතකොට චිත්තය කියලා ගන්නකොට ස්වාමීන් වහන්සේ ඒත් දැන් රාග සිත කියලා ගන්නකොට අපිට රාගය එකක් සිත එකක් වගේ නේ අනිත් මම ඒක කොහොමද සමින්නා
එහෙමත් එහෙමත් ඔව් ඒක ඔව් ඒක තමයි දැන් දැන් ඒවත් ඔක්කොම චෛතසිකනේ අතරම බැලුවාම ඉතින් එක එක අර්ථ දක්වීම තමයි දැන් අතරම වේදනා සංඥා කියන්නේ බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන චෛතසික දැන් හැබැයි සරාග කියනකොට එතන පහළ වෙන්නේ ලෝභ චෛතසිකය එහෙම නැත්නම් ද්වේෂය කියලා පහළ වෙනකොට එතන එන පටිඝ දෝෂ කියන චෛතසික ඉතින් මේවා ගත්තොත් අර අරිවට චුට්ටක් එහාට ගිය මට්ටමක් කියලා කියන්න පුළුවන් වේද එතනත් වේදනාවක් තියෙනවා එතනත් යම් සංඥාවක් තියෙනවා නමුත් ඊට වඩා අර බලපවත්තලා තියෙන එතෙන්දී සංස්කාර මට්ටම සංස්කාර ස්කන්ධය තමයි එතෙන්දී රජ කරන්නේ සංස්කාර ස්කන්ධය තමයි හුඟක් ප්‍රබල වෙලා තියෙන්නේ ඒතොර ඒ චෛතසිකේ තමයි එතෙන්දී හුඟක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඉතින් අන්න ඒ වගේ තත්වයක් එතෙන්දී තියෙන්නේ අර ඒ මට්ටම තමයි චිත්තපටි සංවේදී කියන මට්ටම් වලදී පෙන්ලා තියෙන්නේ ඒ කියන්නේ ඇත්තටම දැන් අපි කටයුතු කරනකොට ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙනවානේ. දැන් අපි කායානුපස්සනාවේදී හැබැයි ඉස්සරහින් තියාගන්නේ රූපස්කන්ධේ. වේදනානුපස්සනාවේදී ඉස්සරහින් තියාගන්නේ වේදනාස්කන්ධේ. චිත්තානුපස්සනාවේදී අපි ඉස්සරහින් තියාගන්නවා තවදුරටත් ඔන්න සංස්කාර ස්කන්ධය, ඊළඟට සංඥා ස්කන්ධය. ඊළඟට ආයිත් ධම්මානුපස්සනා කොටසේදී අපිට කියන්න පුළුවන් මේ ස්කන්ධ පහම නැවත නැවත යොදවනවා කියලා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න මේ ලිඛිත ප්‍රශ්න ලුමේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න එපමණයි. ඉතින් මං හිතනවා වෙනත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැති හින්දා අද අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවකට සමන් දීමිනුත් ධර්ම සාකච්ඡාවකට සහභාගී වීමිනුත් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිරි ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු